අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. අද 2021 අප්‍රේල් මාසයේ 24 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ 86 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිසරණවණින් සහභාගි වන නම කියන අවසරයි පූජනීය ගාල්ලේ ධම්ම සරණ ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වාගේම දුරස්ථව මික්සෙල්ලා සහ සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපිට තිබෙන්නේ සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන උපකාරී වන ධර්ම දේශනාවකට සවන් දීමයි. දෙවන අංගය ලෙස සතිමත් බව පුහුණු කරන්නන්ගේ අත්දැකීම් වාර්තා ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටද ස්වාමින් වහන්සේගේ අවසරය ඇතුව අපි බලාපොරොත්තු වෙනවා. වැඩසටහනේ මූලික අංගය වන ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවටයි අප දැන් සූදානම් වන්නේ. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට පාද නමස්කාර කොට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
හොඳයි. මේ ආධුනික සඳහා කරන වැඩසටහන ආරම්භ කළ දැන් කාලයක් වෙනවා. ඉතින් එහිදී ටික මැද ටික කාලයකට පසුව මේ රාජික අමාත්‍ය රාජිකා විසින් කරා වූ ඉල්ලීම මත ලොකු ස්වාමීන් වහන්සේ කුසල සාංශයට මතක් කරා තව ස්වාමීන් වහන්සේ එකතු කරගන්න කියලා අපිව. ඉතින් ඒ අනුව කුසල සාංශය අපට දැනුවත් කළා. වරින් වර අපිට ධර්ම දේශනා කරන මතක් කරනවා. ඉතින් මේ වාරෙත් ස්වාමීනාස් විසින් මතක් කරා අපේ ධර්ම දේශනාව සඳහා කාලය හරි කියලා. ඉතින් අද නැවත සම්බන්ධ වුණා. ඒ විදිහටයි අපි මේකේ එකතු වෙලා යන්නේ. ඉතින් අද ධර්ම දේශනා වාරයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ සඳහා හැම දිනම සූදානම් වෙලා සාදුකාරයක් පවත්ලා ධර්ම දේශනාව ශ්‍රවණයට සූදානම් වන්න.
සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ස්වාමීන් වහන්ස, සද්ධාවන්ත පින්වතුනි, අපි අද මේ ධර්ම දේශනාව සඳහා යොදා ගන්න කල්පනා කරේ මේ නිතරම අපට මේ උපදේශවලදී අපේ නිතරම බණහනකොට අපේ නිතරම මේ පුරුදු කරන නිතර කියවෙන සූත්‍රයක්, නිතරම ඇහෙන එකක්. ඒක මේ නිතරම පාවිච්චි වෙන නිසා මම හිතන්නේ වෙනමම සූත්‍රෙ විදිහට වෙනම සාකච්ඡා කරන්නේ නැහැ. හැම වෙලාවෙදිම මේ සූත්‍රය තමයි පාවිච්චි කරන එක තමයි සතර සතිපට්ඨාන සූත්‍රය. ඉතින් මේකෙන් පුළුවන් ප්‍රමාණයට අපි මේක කල්පනා කරා මේ අය ඉන්න අයටත් අපටත් මේක ප්‍රයෝජනයක් වෙන විදිහට තරමක් සුතමේ වශයෙන් විග්‍රහ කරගන්න කියන කාරණා. ඒකෙදි විශේෂයෙන්ම මතක් කරගන්න තියෙන්නේ මේක මේ අපි දැන් මේ දැනුම වශයෙන් සුතමේ වශයෙන් මේක සූත්‍රයේ තියෙන ආකාරයට මේ විදිහට දැනගන්නවා කතා කරනවා. නමුත් ප්‍රායෝගිකව අපි මේ හැම කෙනාම හිතන මේකට වැඩසටහන් සම්බන්ධලා ඉන්න සියලුම දෙනා මේ සතිපට්ඨානේ අත්දකිනවා. අන්නේ අත්දකින සතිපට්ඨානය තමන්ගේ සිහිය පිහිටුවීම සඳහා මේ කියන කාරණා මේ සුතමේ වශයෙන් මේන කාරණාත් ඒක චින්තාමය වශයෙන් තමන් හිතලා මේක යෙදෙන හැටි පිළිබඳව දැන ගැනීමට උදව්වක් තමයි මේ අවස්ථාවේදී ඇත්තටම සිද්ධ වෙන්නේ. ඒ ඇරෙන්න මේක කටපාඩම් කළා හෝ මේ පිළිවෙලක් භාවනාමය වශයෙන් එනවා කියන මතයකට ගත්තොත් ඒකට එහෙම හිතාගත්තොත් එතනදී වැරදීමක් තමයි වෙන්නේ. ඒක නිසා මුලදී මේ පිළිබඳව මතක් කරන්න කල්පනා කරා. මේ කාරණ අදාළ වෙන්නේ සුතමේ චින්තාමේ කොටසට. භාවනාමය වශයෙන් මේ අපි හැම දෙනාම මේ කරගෙන යනකොට ලැබෙන අත්දැකීම ඒක භාවනාමය අත්දැකීම. තොරේ භාවනාමේ ඥානය සඳහා මේ ලබාගන්නා දැනුම සහ මේ ලබාගන්නා චින්තාමය කොටස් උපකාර කර ගැනීමක් පමණයි සිද්ධ විය යුත්තේ. අන්න එහෙම වුණොත් විතරයි මේක උපකාරයක් වෙන්නේ. නැත්තම් සමහරලාට වල්ගේ සර්පය වල්ගෙන් ඇල්ලුවා වගේ වෙන්න පුළුවන්. මේවා කටපාඩම් කරන්න ගිහිල්ලා ඒවා භාවනාමය වශයෙන් මේ අත්දකින්න බලාපොරොත්තු තියාගෙන මතක තියාගෙන හිත මෙනෙහි කිරීමෙන් ගියොත් ඒක පිළිබඳව මුලින්ම මතක් කරනවා. ඒ වගේමයි මේ කාරණා සම්බන්ධයෙන් මේ අපි කතා කරන්නේ ඇත්තට මේ පිට පොත පෙරලීමක් නේ කරන්නේ. එතකොට ඒකෙදී එන දේවල් සම්බන්ධයෙන් නැවත නැවත හිතේ ප්‍රශ්න ඇති කරගැනීමත් ඒකත් ඊළඟට වැරද්දක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. තමන්ගේ මේ භාවනාමය කියන අපි මුල් තැනදී යුතු ඥානයට මේ කකුලෙන් යදීමක් කරා වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේක අපි අහනවා, ඊට පස්සේ ඒ කාරණේ යම් ප්‍රමාණකින් තියාගන්නවා. ඊට පස්සේ අපි සාමාන්‍ය වෙලාවට මේ වගේ වෙලාවට එහෙම නැත්නම් චින්තාමය වශයෙන් කටයුතු කරන වෙලාවකදී ඒක හිතාගෙන මේ ගලප ගැනීමක් කරනවා. කරලා ඒ අපි මූලිකත්වයේ දෙන භාවනාමය කොටසට ඒක කිසිම බාධාවක් නොකරගෙන ඒකට උදව්වක්, ඒකට තව ඉස්සරහට යන්න ඇරීමක්, තමන් කරන තමන්ට ලැබෙන අත්දැකීමට ගරු කිරීම, තවත් ගරු කරන්නට උදව්වක් කර ගැනීම තමයි සිද්ධ විය යුත්තේ. ඒ නිසා අපි ඉතින් ඒ කාරණත් මුලදී මතක් කළා. අපි යනවා මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ ඒ වදාළලා තියෙනා වූ කොටස් පිළිබඳව යම් වූ විග්‍රහයකට විග්‍රහයක් ඇති කරගන්න. ඉතින් පින්වතුනි, මේ සූත්‍රයේ භාගතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කුරු රට ධම්මදිව කුරු රට කල්මාස ධම්ම කියන නියම් ගමේදී. ඉතින් මේ කුරු රට කුරු ඉන්නට කල්මාස ධම්ම කියන ඒ ගමේ වැඩ ඉඳලා තියෙන්නේ ටිකක් ඥානවන්ත පිරිසක් කියලා සඳහන් වෙනවා. ඒ වගේමයි මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන් පස්සේ මේ අය මේ හමු වුණහමත් ලිඳ ළඟදී එහෙම නැත්නම් කඩේ ගමනක් බිමනක් යද්දී මේ එකිනෙක හඳු වෙලා හමු වෙලා ඇයි හොඳයි කතා කරන්නේත් මේ සතර සතිපට්ඨානය ගැනම කියලා මේ අටුවාවල සඳහන් කරලා තියෙනවා. කොහොමද දැන් මේ ඔබතුමා මේ ඔයා වඩන්නේ මොන සතිපට්ඨානෙද? මම නම් කායానుපස්සනාව කරන්නේ. වේදනානුපස්සනාව මේ පැත්ත කොහොමද වගේ ඔන්න ඔය වගේ විදිහට තමයිලු මේ අය මේ කතා කරන්නේ. මගේ පිටිම හම්බුනාම නිතර මේ කතා කරන්නේ. කියන්නේ විදිහට මේ කාරණේ උකහාගත්තු පිරිසක්. ඉතින් ඒක හඳුනාගෙන තමයි බුදු පියාණන් වහන්සේ මේ ප්‍රදේශයේම තෝරගෙන මේ දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් මේ ගහම්බීර සතර සතිපට්ඨානය දේශනා කරනවා මේ ප්‍රදේශයේදී. ඊළඟට මේ ඒ වගේම මේ කුරු රට කම්මාස ධම්ම කියන මේ ගමේ මීට කලිනුත් මේ සූත්‍රය දේශනා කරන කලින් ආනිඤ්ඤ සප්පාය සූත්‍රයේ ආදි වශයෙන් තවත් සූත්‍ර කීපයක්ම මේ ගැඹුරු දහම් කාරණා මේ කලින් දේශනා කරලා තිනුත් ඒ අනුව තමයි අර අටුවාචාර්යන් වහන්සේලා මේ පිළිබඳව ওই විදිහේ මතයක් දරන ඇත්තේ. ඉතින් එසේ වෙද්දි මේ බුදු පියාණන් වහන්සේ දැන් මේ කුරු ගම්මේ කුරු රටේ මේ කර්මාස ධම්ම ගමේ වැඩම කළා. මේෙහිදීත් බුදු පියාණන් වහන්සේ තමයි මේක මාතෘකා කරන්නේ. බුදු පියාණන් වහන්සේ තමයි මේ මහා භික්ෂුන් වහන්සේලා අමතලා මේ මෙන්න මෙහෙම ධර්මයක් දේශනා කිරීම සඳහා ආරම්භය ගන්නේ මහණෙනි කියලා අමතනවා. එතකොට භික්ෂුන් වහන්සේලා පිළිවදන් වෙනවා අය. එසේ ඒ ස්වාමීන් වහන්සේ කියලා. මේ භාගතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගේ අවධානය අරගෙන මෙන්න මේ විදිහට ඒ කාරණේ ආදේශනා කරන්න පටන් ගන්න මේ හැමදෙනාම අහලා තියෙන දේවල්. නමුත් අපි අර දැන් මේකෙදී පිළිවෙලක් විදිහට මේ කාරණා එකින් එක විමසා ගැනීමක් කරන්න හදනවා. ප්‍රේකායෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානම් සම්මතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා භාගතුන් වහන්සේ ආරම්භය ගන්නවා. මහණෙනි, මේ සතර සතිපට්ඨානය මේ ඒකායන මාර්ගයයි කියන කාරණා. ඒකායන යම්පික්ක. එතකොට මෙන්න මේ ඒකායන කියනකොට මේ වචනෙන්නම විවාදවාද තියෙනවා. ඒකායන කියන්නේ එකේ තේරුම ගැන. ඉතින් විකා කොටසක් කියනවා ඒකායන කියන්නේ ඒකායන කියන වචනේ. තව කට්ටියක් කියනවා ඒකායන කියලා ඔතන අදහස් කරන්නේ එකම කියන වචනේ. ඕක දෙකක් කියලා කියනවා. ඉතින් මේ අර ඔන්න පටන් ගන්නකොටම තියෙන්නේ අර අපි කලින් මතක් කරදී. මොකද මේ කියනේව මහනේව බල මේ බලනේව කියවන දේවල් ඔය සුතම චින්තාමේ කොටසේ වෙන ගැටලු. මේවා මෙහි මොකද්ද මේකේ හරි එක? ඒක හරි වචනේ නැති වුණොත් ඔන්න වැඩේ හරියන්නේ නැහැ. වරදින ඔන්න ඔය විදිහට මුලදිම බෙදාගෙන මුලදිම අර භාවනාමය කොටසට යන්න තියෙන මඟ අවුර ගන්නෝ මේ සුතමේ චින්තාමයම පටලවා. ඉතින් මෙන්න මේ විදිහට ඒකායන මාර්ගයේ එකම මාර්ගයේ ඒකායන මාර්ගය. ඒකායන කිව්වහම මගේ ඒකායන බලාපොරොත්තුව මෙන්න මේකයි කියලා තියෙනවා. එතකොට ඒකයි. ඒක එහෙම කරගෙන යනකොට වෙන වෙන කටයුතු නොකරනවා නෙවෙයි කියන එක තියෙනවා. දැන් එකම කිව්වහම මේක විතරමයි කියලා ඔබ බෙදනවා. ඉතින් මේ විදිහට මොන කොහොම කිව්වත් මාර්ගය නම් දේශනා කළ දින බුදු පියාණන් වහන්සේ එක මාර්ගයක් පෙරව නම් ඒ කාරණේ පැහැදිලි නම් අපිට වඩන්නට සරලයි නම් ඉතින් අපි ඕක ගැන ගැටලුව ඇති කරගත යුතු නැහැ. ඒ නිසා ඒකේ ඉදිරියට යනකොට උතුම් සඳහන් කරන බුදු පියාණන් වහන්සේ මේ සත්වයාගේ විසුද්ධිය පිණිස තියෙන මේ මාර්ගය ශෝක පරිද්දවන සමතික්කමයි. ශෝක පරිදේව මේ ශෝක වෙන දේවල් හැපි හැපි පොළවේ හැපි හැපි අඬන ගති පරිදේවයන් අන්න ඒ දේවල් ඉක්මවීමට. ඉතින් මේ පින්වතුන් හොඳටම දැන් අත් දකින්න මේ කාරණේට සම්බන්ධ වෙලා ඉන්න අය වශයෙන් අපිට අහන්න ලැබෙනවා රටේ ලෝකේ, ඒ වගේම තම තමන්ගේ ජීවිතවල එක් එක් අවස්ථාවලදී ඉතින් මූණ දෙන්නට සිද්ධ වෙනවා ශෝකකට යොදු දේවල්, ශෝක කරන්න ශෝක ඇති වෙන දේවල්, පරිදේවය ඇති වෙන දේවල් අපිට මුණ ගැහෙනවා. යන්න මේ වගේ වෙලාවකදී මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිස් සහ මේ කටයුත්තේදී ඉන්න පිරිස් දන්නවා ඒ දේවල් වලදී ඒකම විතරක් නෙමෙයි අපිට මෙන්න පැත්තකු තව පැත්තක් තියෙනවා. මොකද්ද මේ ඒ කායන මාර්ගය අපිට තියෙනවා. සමහර වෙලාවට ශෝක වෙවි පරිදි කර කර ඉන්න කාලෙකුත් තියෙනවා. නමුත් මේ ඒකායන මාර්ගයේ වඩන වශයෙන් මෙහෙම පැත්තකුත් තියෙනවා, මෙහෙම නිදහසකුත් තියෙනවා. අපි ඔන්න සක්මනක් කරනකොට ඇවිදිනකොට ඇවිදින බව දැනගෙන යන එක, ඇඟිදින දේ දැනෙන දේවල් යටිපතුලට ඇඟට කකුල් වැඩ කරන හැටි, කය වැඩ කරන හැටි, ඇවිදීම සිද්ධ කරන හැටි දැනෙනකොට ඔන්න අපි සතර සතිපට්ඨාන. අනේ එතකොට ශෝක පරිදේවේ මොහොතේ ඔන්න ඉක්මවල මේක සුළු වෙලාවක් පවත්ව ගත්තොත් එක දිගට ඔන්න මේ එක්ක මේ කාරණෙත් එක්කම මේ හිත ඇවිදීමත් එක්ක ඔන්න අපි අර ශෝක පරිදේවයන් තව ටික වෙලාවකට ඉක්මවල මෙන්න මේ විදිහට අපි ඒ ශෝක පරිදේවයන් ඉක්මවන බුදු පියාණන් වහන්සේ අපට අන්න මේ විදිහේ උදව්වක් ලබා දීලා තියෙන මහා කරුණාවෙන් ශෝක පරිදේමය දේවයන් ඉක්මවන්න. ඉතින් මේ සිහිය වඩාගෙන හොඳ නිතර නැවත නැවත කයට එන හිත හිමිහිදුවල නැවත එන ගතියක් හදාගත්තන් පස්සේ ඔන්න ඒ කාරණය අපිට තේරෙන්න අපි ශෝක පරිදේවයන්ට ටික ටික අපි ඈත් කිරීම දන්නේම නැතුව සිද්ධ වෙලා. අන්න ඒකත් එක්ක දන්නේම නැහැ අපි සතුට සැපත තමයි වැඩිපුර අපේ ජීවිතය එතකොට ඉතුරු වෙන්නේ. යන්න මේ විදිහේ ආකාරයෙන් මේ බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව අපට දක්වලා තියෙන භාගතුන් වහන්සේ ශෝක පරිදේව ඉක්මවන. ඊට පස්සේ දුක්ඛ දෝමනස්සාන අතංගමයි. දුක් දෝමනස් පහ කිරීමට අපට කායික දුක, ඇඟට ලෙඩ රෝග තුවාලාදී වුණාම ඔන්න කායික දුකක් ඇති වෙනවා, විඳින්න සිද්ධ වෙනවා. මේක ඇති වුණා එක්කම හිත ඇතුලේ දුකකුත් ඇති වෙනවා. දෝමනස අනේ මේක මෙහෙම වේ යුත්තන් නෙවෙයි මට උනේ යයි ආදී වශයෙන් ඔන්න අරකට අමතරව තව එකක් දෙකක් එකතු වෙනවා. බුදුපියාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානය වඩන්න අපට පුරුදු කළා. එතකොට අපි හුස්ම පිහිම ඉන්නකොට අතුල් වෙන හැටි, හුස්ම පිට වෙන හැටි ආදී වශයෙන් නැඟත් එක්ක ඉන්නකොට ඔන්න අපි සතර සතිපට්ඨානය. අපි කයත් එක්කයි ඉන්නේ, එහෙම නැත්නම් හුස්ම එක්ක ඉන්නේ, එහෙම නැත්නම් ඇවිදීම එක්ක ඉන්නේ. සතිපට්ඨානය ඉන්නකොට ඔන්න ඒ දුකකෝ ඇත්තෙත් නැහැ. දෝමනස්සයක් ඒ වෙලාවේ හිතන්නවත් වෙලාවක් නැහැ. අපි ඉන්නේ, සිත පවතින්නේ අපි ඇඟත් එක්ක. එහෙම නැත්නම් ඒ දැනෙන වේදනාව තා තීව්‍ර නම් ඔන්න අපි ඒ වේදනාව එක්කම ඉන්නවා. ඒ වේදනාව දැන් දැනෙන්නේ මෙන්න මේ වේදනාවක්, මෙන්න මේ දැනීමත් එක්ක මේක දැනෙන්නේ මේ වර්තමානයේ කියන කාරණේට ඉබේම එනවා සිහිය තියෙන එකට. මොකද වේදනාව කියන එකට අමුතුවෙන් දැඩි වේදනාවක් එනකොට හිත මේ අර කයට ගන්නවා වගේ, එහෙම නැත්නම් මේ පුහුණු කරනකොට හිත පිට ගිහිලා නැවත ගන්නවා වගේ අමුතුවෙන් හිත ගැනීමක් අවශ්‍ය නැහැ. වේදනාවට හිත කොහොමත් ඇදිලාම යනවා. එතකොට හොඳට සිහිය පිහිටනවා. එතකොට වේදනාව බලෙන් වගේ තමයි එන්නේ. එතකොට හොඳ සිහියක් ඇත්තටම තියෙන්නේ. හැබැයි මේ කාරණේ පිළිබඳව ඔන්න දුම්නසක්, එහෙම නැත්නම් ද්වේෂයක්, නුරුස්නාවක් උපදවා ගැනීම පිළිබඳව අවධානයෙන් ඉන්නව සතිපට්ඨානේ වඩන කෙනා, සිහිය තියෙන කෙනා. මේකට අකමැති වෙන හැටි, මේකට තරහා ගන්න හැටි, අයියෝ මෙච්ච දේ කියලා ඔන්න හිතන හැටි, ඒක දැනෙන හැටි, ඒකට සිතුවිලි එන හැටි ඔන්න දැකලා නැවත් අර වේදනාවට ඇදිලා යන ගතිය තියෙනවා. අන්න මේ කාරණේ සතිපට්ඨානේ වඩන කෙනා දකිනකොටම ඇත්තට මේක සතිපට්ඨානයක් වෙලා, මොකද වේදනාව පිළිබඳව මෙනෙහි කිරීමක් වෙලා ඒ වෙලාවේ. එතකොට දන්නේම නැතුව සතිපට්ඨාන, එහෙම නැත්නම් වේදනානුපස්සනාව කියන කොටස තමයි එතන වැඩි. ඒ විදිහට මේ දුක් දොම්නස් පහ කිරීමත්, දුක් දොම්නස්ම අපට බුදුපියාණන් වහන්සේ මේ ධර්මය කළ, ධර්මයේ වඩන්න මාර්ගයේ ඒකායන මාර්ගයේ කරගන්න අපට අවස්ථාව ලබා දීලා තියෙනවා බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ඥානය නිසාම. වෙන කෙනෙක් මේවාට අකමැති වෙර, මේවා බලාපොරොත්තු නැහැ, අනේ මේවා කාටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කර කර මේවා අයින් කරන්න හිතාගෙන ඉන්නෝ. ඉන් එහෙම කරන්න කරන්න මේවමයි වහයලා ගන්න. ඉතින් දුකෙන් තව දුකටම තමයි යන්නේ බුදුපියාණන් වහන්සේ. මේ දුකෙන් සැපතට සත්‍යය ගෙනියන මනුෂ්‍යයා, දිව්‍ය මනුෂ්‍ය පිරිස් ගෙනියන ක්‍රමවේදයක් බුදුපියාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. මේ කාරණා මේ විදිහට එනකොට ශෝක පරිදේ වුණා. ඉක්මවනවා, දුක් දොම්නස් පහ කරගන්න අපිට පුළුවන් වෙනවා සතිපට්ඨානේ වාංගු කළා. ඥාය අසදිගම ඥානයන් පහළ වෙනවා. කලින් තිබ්බේ නැති අපි කියමු. දැන් මේ කතා කරපු වෙලාවේ හැටියටම ඔන්න ඇවිදීමක් එක්ක, හුස්මක් එක්ක ඉඳපු කෙනෙක් අර එක වතාවක් හරි ශෝක පරිදේවයක් ඉක්මවා ගත්ත, ජයක් වගේ ජයග්‍රහණයක් ගත්තන් පස්සේ අන්න යාට එනවා විශ්වාසයක්. ආ මේක කරන්න පුළුවන් දෙයක්. දුක් දොම්නසක් එරිද එන ලොකු දුක් වේදනාවක් පිළිබඳ හොඳ අවධානය, මේ දැන් මේ වේදනාවෙන්නේ දිහා අවධානයෙන් සතිමත්ව ඉන්න කෙනාට අන්න වේදනාවල් පස්සනාවක්, එහෙම නැත්නම් මේ වේදනාවම ධර්මයක් කරගන්නට ශක්තිය ධෛර්ය ලැබෙනවා. අන්න ඒ ශක්තිය ධෛර්යම තමයි ඥානයක් වෙන්නේ. ඊළඟ දවසක, ඊළඟ මොහොතට, තව ඊළඟ ෂණයට අඥානයක් පහළ වෙනවා. මෙන්න මේ දේ මම සිද්ධ කරගත්තා. ඒ සිද්ධ වීම ඉදිරියටත් කරන්න පුළුවන්. මේක වැඩි වැඩි කරගන්නත් පුළුවන්. වැඩි වැඩි කර ගැනීමක් අත්දකිමින් ඔන් ඉස්සරහට යනවා. ඒකම තමයි ඥානය කියන්නේ. ඉස්සෙල්ලට වැඩිය මං බුද්ධිමත්. කලින් තිබ්බ මෝඩකමට වැඩිය දැන් මෝඩකම අඩු වුණා. මේ ආකාරයෙන් තමයි සතිපට්ඨානේ සුද්ධ කරමින් ගෙනියන්නේ. යදිදං චත්තාරෝ සතිපට්ඨානා. මෙන්න මේ ගුණ ටික මේ අධිගමය වැදගත්ම කොටස තියෙනවා. ඊළඟට නිබ්බානස්ස සච්ච කිරියාය. මේක නිර්වාණය සාක්ෂාත් කිරීම, චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමත්. ඔන්න ඔය පිළිවෙලටමයි ඔන්න ඔය ඒ කායන මාර්ගයෙන්මයි සිද්ධ වෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන යදිදං චත්තාරෝ සතිපට්ඨාන. කිමකින්ද මේ ප්‍රයෝජන ටික ලැබෙන්නේ? ශෝක පරිදේව මේ ඉක්මවන්න, කායික මානසික දුක් දොම්නස් පහකරන්න, ඥානයන් ලෝකෝත්තර ඥානයන් පහල කරගන්න, නිවන් අවබෝධය කර ගැනීම සඳහා කුමක්ද උපකාරවන්නේ මේ සතර සතිපට්ඨානයයි කියල භාගතුන් වහන්සේ දේශනා කරනවා. යන්න මේ කාරණා තමයි මේ පුහුණු කරන මේ පින්වතුන් අපි අත්දකින්නේ සතර සතිපට්ඨානය තුළ. එං මේ කලිමතක් කරා වගේ මේ හැමදේදිම අප කරන සක්මන පරියංකය එදිනෙදා වැඩවලද සිහිය පිහිටවීම කියන මේ කාරණාවල ලැබෙන මේ ප්‍රයෝජන ටික තමයි මේ කැටි කරලා මේ පෙන්වන්නේ. ඉතින් ওই කාරණා තමයි අපි අත්දකින්නේ. අපි ඒවා මේ නිරන්තරයෙන්ම මේ අත්දකින්නේ. ඉතින් අන්නේ ඒවා අපි මේ ගලපා ගැනීමක් මේ වෙලාවේ සිද්ධ කරනවා. මේ තවත් උනන්දුවක් විදිහට බුදු පියාණන් වහන්සේ මේ කොහොමද මේ කාරණා පොතේ දේශනා කළා, පොතේ දේශනාව පොතේ සඳහන් වෙලා තියෙන්නේ කියන කාරණා. ඉතින් පින්වතුනි, එතකොට දැන් මේ විදිහට සතර සතිපට්ඨානේ ඔය හඳුන්වා දීම බුදු පියාණන් වහන්සේ ඔය කරේ. මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා, ඒ හත් සතර සතිපට්ඨානේ මෙන්න මේ ප්‍රයෝජන ටික තිබෙනවාය කියලා මතක් කරගන්න. ඊට පස්සේ භාගතුන් වහන්සේ විසලෝ මේ කතමේ චත්තාරෝ, මොනවද මේ හතර? සතර සතිපට්ඨානේ කියන්නේ දේශනා කරන්නේ මොනවද මේ හතර? ඔන්න දේශනා කරන බුදු පියාණන් වහන්සේ, ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සේ විහෙරති. මහන මේ ඒ භික්ෂුව මේ කයේ කයානුව බලමින් වාසය කරයි. ඉතින් මෙන්න මේ වයිදී ඔය ඔතනදිත් එහෙමයි. දැන් මේ පොත විතරක් යනකොට එහෙම නැත්නම් චින්තාමියත් එක්ක විතරක් යනයි. දැන් මේ කායේ කායානු, මොකද්ද මේ කායේ කායානුව පස්සේ විහෙරති කියන්නේ? එතකොට කයේ කය අනුව බලමින් වාසය කරනවා කියන්නේ මොකද්ද? ඔන්නෝ විදිහට ඔයකම අරගත්තාම ඕක විග්‍රහ කරන්නම ලොකු දේවල් එකතු කරගෙන, ලොකු තර්ක අරගෙන, ලොකු ව්‍යාකරණ අරගෙන මෙන්න මේවා මේ මෙන්න මේ විදිහට කරේ නැත්නම් ඉතින් වැඩේ සිද්ධ වෙන්නේ නැතය කියලා ඔන්න කලින්ම නිගමනක් හදාගෙන අර භාවනාමය කොටසට අතවත් තියන්නේ නැහැ. යන්නෙත් නැහැ. ඊට පස්සේ පටලවා ගන්න වාද විවාද නම් තියෙනවා. මෙන්න මේකදී අපි නැවත මතක් කරන්න වෙන්නේ මේ කයේ කයාණු බලින් වාසය කරනවා කියන්නේ අපි කරන පිරිස්නේ. මේ කරන පිරිසක් ඉන්නේ අය දන්නෝ මම සක්මනේ යෙදිලා ඉන්නකොට මම හොඳට මේකේ নিমগ্ন වෙලා ඉන්නවා නම් ඔන්න මම මේ කය ඒ මොහොතේ තියෙන විදිය පිළිබඳ හොඳ අවබෝධයක් ගන්නවා දැනීම තුලින්. ඇවිදිනකොට දැනෙනදී යටිපතුල හරහා මේ ඇවිදීම සිද්ධ වෙන හැටි බරමාරුවේම කකුල් තුල කකුල් දෙකට කයේ බර මාරු වෙන ඉදිරියට කය යන හැටි පිළිබඳව දැනුමක් එනවා. ඉතින් මේක කයේ කයානෝ වැලීමක් කියලා ඔන්න අපට තේරෙනවා. මේ මේ කටයුතු කරන මේ පින්වතුන්ලට ඔන්න අදහස ගන්න පුළුවන්. එතකොට ඕකෙට තර්ක විතර්ක විවාද විවාද කර කර ඉන්නකොට කෙලින්ම ඒක වැටෙනවා තේරුමක් නැති කතාවක්. එහෙම නැත්නම් සාපේක්ෂව ගත්තොත් මේ වගේ හොඳ තත්ත්වයකට එහෙම නැත්නම් ඥානයන් පහළ වෙන නිර්වාණය සාක්ෂාත් කරන මේ ධර්මයට සාපේක්ෂව ගත්තොත් ඒ කාරණා සම්ප්‍රප්පලාප බවටත් පත් වෙනවා. ඇයි වැඩි කරන්නේ නැති වෙන්න කරනා වූ වාද විවාද හෝ ඉගෙන ගැනීම හෝ කරනා වූ මේ තර්ක විතර්ක. යන්නේ නිසා මේ කරන පිරිස්වලට තමයි මේ වාසියක් තියෙන්නේ මේවා පිළිබඳ පැහැදිලි කර ගැනීමේදී අන්නේ කරමින් මේ පිළිබඳ අත්දැකීම ලැබමින් පුහුණු වෙමින් ඉන්න පිරිස් මේවයි උදව්ව ගන්න ඥානවන්ත වෙනවා. ඉතින් එහි සඳහන් කරන බුදුනස මේ කයේ කයානුව බලන්න. ඒකට ඔන්න වාඩි වෙලා හිටියලා හුස්මත් එක්ක ඉන්න වෙලාවයි ඔන්න අපිට ඒ වෙලාවේ හුස්ම තමයි කය. අර නැඟ අද්දලින්න තියලා හුස්මට අපි හොඳට අවධානය ගත්තම ඇතුල් වෙන හැටි පිට වෙන හැටි පිළිබඳව හිත යෙදුනම් පස්සේ අපි ඔන්න කයත් එක්ක තමයි ඉන්නේ. එතකොට ඒ වෙලාවේ කායේ කානපස්සේ විහෙරති කියන මොකක්ද? එතකොට කය ආස්වාස ප්‍රාස්වාස කය. හැබැයි පටන් ගන්නකොට හොඳට අපේ කය ආභෝග කරනවා. වාඩිලා ඉන්න බව දන්නවා, අතපය හොඳට දැනෙනවා, කොන්ද කෙලින් ඔළුව කෙලින් කියලා පටන් ගන්නවා. ඉතින් ඔන්න එතකොට කයේ කායානුපස්සේ විහෙරති. මොකද කායානුපස්සනාව? එතකොට ඔන්න මේ ඇඟ දැනෙන්නේ නැහැටි. එතනින් පටන් ගත්තාම පස්සේ ඔන්න ඉදිරියට යද්දි සීය වැඩෙනකොට ඔන්න අපේ දැනීම තව සියුම් වෙලා සියුම් තැන් වලට යන්න පටන් ගන්නවා. එතකොට හුස්ම මතු වෙලා එනවා. යන්නේ හුස්මට හිත තියෙන. මෙන්න මේ විදිහට මේ ඉදිරි ගමනක් වෙන්නන්නේ. ඒකම තමයි සතිපට්ඨානේ වර්ධනයත් වැඩිමත් සිද්ධවෙන්නේ එහෙමයි. සතිපට්ඨානයත් මේ තුළ ඉබේම වැඩිලා. හොයන්න යන්නේ අපි, හොයන්න ගියොත් ඒ මොහොතේ ගැන හිතන්න ගියොත් දැන් මොන පට්ඨානේද යන්නේ ආදි වශයෙන් හිතන්න ගිය ගමන් අපි දන්නේම නැතුව, කයනොත් නැහැ දන්නේ නැතුව මිමඤ්ඤණා කරන්න පටන් ගන්න ප්‍රපංච වලටත් ඇටිලා අර සතර සතිපට්ඨානයෙන් එළියට වෙයි. යන්න මේ විදිහේ දෙයක් තමයි මේ කාරණාවලදී දැන ගැනීමෙන් අපි ලබන ප්‍රයෝජන. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ කායන පස්සනාව, මේ කායන පස්සනාවේ දෙබින් වාසය කරන, කියනත් මේ පුහුණු වෙන කෙනාට මේ මොහොතේදී ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. අන්න මේ වගේ කෙලෙස් තවන වෙර ඇතුව මේ පියවරක් පියවරක් තබමින් හුස්මක් හුස්මක් බලමින් ඉන්න කෙනාට, සතිමත් කෙනා මේ ලෝකයේ තියෙන මේ ඇලීම් ගැටීම් වලට හිත යොමු කරන්නේ නැතුව මේ කයේ කයානුව බලමින් වාසය කරනවා. ඉතින් අර කලින් සඳහන් කළා වගේ මේ දුක් දුන්නස් ශෝක පරිදේව අපි දුරු කරමින් යටපත් කරමින් මේ සතර සතිපට්ඨානෙ යෙදෙමින් ඉන්නවා. එතකොට කයේ කායනුපස්සනාව කරන කෙනා, ඒ කියන්නේ ඇඟත් එක්ක ඉන්න කෙනා, ඇඟ පිළිබඳ සිහියෙන් ඉන්න කෙනා මෙන්න මේ වාසි ටික ලබා ගන්නවා සම්පජාන. සති මේ සිහි නුවණ කියන කාරණය එක තමයි වාසය කරන්නේ කයත් එක්ක ඉන්නකොට. ඒ වගේම බුදු පියාණන් පෙන්නන වේදනාසු වේදනානුපස්සී විරති වේදනාව, වේදනාව අනුව වේදනාවෙහි වේදනාව අනුව බලමින් සිටින කෙනා කියන එක මතක් කරගත්තානේ අපි ඉස්සෙල්ලා. තුවාලයක් වගේ, එහෙම නැත්නම් කය ඇතුලෙන් එන, එහෙම නැත්නම් ඔළුව ගැක්මක් වගේ ඇතුලෙන් එන තද වේදනාවට හිත වැඩිපුර ඇදිලා ගියාත් ඊයන් පස්සේ අන්න අපි ඉන්නේ වේදනාව පිළිබඳව, එය පිළිබඳව දකිමින් ඒට සිහිය පිරූ කෙනා. මේ වර්තමානයේ දැනෙන මේ වේදනාවයි කියලා දැනගෙන සිහියෙන් බලාගෙන ඉන්න කෙනාට උනෙනෝ මේක වේදනානුපස්සනාවක් වෙනවා. ඉතින් අන්න මේ විදිහට එහෙම වැඩ කෙනාටත් අර ගුණේ මතයි බුදු පියාණන් වහන්සේ නාථාපි සම්පජානෝ සති බා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස. මෙන්න මේ විදිහට සිහිය පිහිටවපු කෙනා වේදනාවටත් සිහිය පිහිටවපු කෙනාට අර මේ කෙලෙස් තවන වීරිය ලැබෙන තියෙනවා මේ මොහොතේදී. සිහි නුවණක්, සිහිය නුවණක් බවට මේ මොහොතේපත් වෙලා අන්න මේ කාරණෙත් එක්ක අර ලෝකෙට තියෙන ඇලීම ගැටීම ඔන්න අපි මතකට ඈත් වෙලා මේ කාරණේ වර්තමානයේ ඉන්න ඉන්න මේ ගුණය තමයි වඩන්නේ කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. ඒ වගේම ඊළඟට සදාහන ඉතුරු කොටස් දෙක, මේ සිතෙහි සිතානුව බලමින් වාසය කරන කෙනා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ පෙන්නනෝ ධර්මෙහි ධර්මය අනුව වාසය කරන කෙනා කියලා. ඒ කියන්නේ අපිට දැන් මේ සිහිය වඩනකොට මුලින්ම පටන් ගන්නවා ඇඟත් එක්ක හිත තියලා, ඇවිදිනකොට දැනෙන දැනීම, හුස්මත් එක්ක එහෙම නැත්නම් කායත් එක්ක දැනෙන දැනීම, වාඩි වෙලා ඉන්නකොට, එහෙම නැත්නම් එදිනෙදා වැඩ කරනකොට අතට පයට දැනෙන හැටි පිළිබඳ හොඳ අවධානයෙන් ඉඳලා, ඒ කරන වැඩිත් එක්ක ඒ මොහොතේ ඉඳලා මේ කරන වැඩි දෝතිම කරනකොට අන්න එයා තුළ වැඩෙන සතිය සතිපට්ඨානය මේ ලෝකයෙන් අපි උදවනවා. ඒ මොහොතේදී අපි ওই ලෝකයේ තියෙන ගැටලු අපි ගාව නැහැ. අපිට මේ ලෝකයේත් එක්ක තියෙන ඒ තරහ ගති ලෝකයක් මේ අපිට ඕන විදිහට තියෙන්නේ නැති වෙලාවේ එන මේ අන හිත අවුස්සන ගතිය මොන ඒ වෙලාවේදී මේ අඩු කරලා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා මෙන්න මේ සතර සතිපට්ඨානය වැඩිම තුල මෙන්න මේ ආනිසංස ලැබෙනවා. ඒ ලැබෙන ආනිසංස තියෙන සතිපට්ඨාන හතර මොනවද? මෙන්න මේ හතරයි කියලා වෙන් කළා. කාය, වේදනා, චිත්ත, ධම්ම කියන කාරණාවල හිත පැවැත්වීම. ඉතින් අර කයත් එක්ක ඉන්නකොට මේ හතරම ඇත්තටම වැඩෙනවා. වෙනමම හොයන්න අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ. අපි දැනගත්තනේ දැන් කතා මේ කයත් එක්ක ඉන්න මොහොතේ තද වේදනාවක් එකපාරට ආපු වෙලාවක අපි ඒකට හිත තියපු වෙලාවෙදී වේදනාව පස්සනාව වැඩෙනවා. වගේම ඒකට එන නුරුස්නාව, ඒකට එන තරහ ගති දකින්නකොට එන සිතුවිලි පිළිබඳ හොඳ අවධානයක් ඇති වුණොත් ඔන්න ගන්නෙම නැතුව ඒක අපිට කියනවා චිත්තානුපස්සනාව කියලා. ඊට පස්සේ මේ පහළ වෙන්නා වූ දේවල් පිළිබඳව නැවත හිත කයට ඔන්න ගියොත් වේදනාව අඩු වෙලා ගියොත් ඔන්න සැපයක් එනවා, සැපී සනීපයක් කියලා දැනගන්නවා. ඒකට කැමැත්තක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට කැමැත්තක් කැමැත්ත දකින මට්ටමකටත් හිත පැමිණෙනකොට අන්න දන්නේ නැතුව ධම්මානුපස්සනයි. ඒ නිසා මේ දේවල් මෙහෙම නම් කර කර හොයන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේවා මේක හතර සතිපට්ඨානෙමයි වැඩෙන්නේ. අපි සක්මන් කරනකොට, අපි වාඩි වෙලා ඉන්නකොට, දිනෙදා කටයුතු 100ෙන් කරනකොට සතර සතිපට්ඨානෙම වැඩෙනවා. ඒක 아무තේ හොයන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ ඒ මොහොතේ දැනීමටම පුළුවන් තරම් වර්තමානයේ හිත පවත්වා ගැනීමත්, ඊට පස්සේ ඒකත් එක්කම හිත එහෙ මෙහෙ දුවනකොට දඟලනකොට වෙන්නා වූ දුක් වීම, පශ්චාත්තාපයන් අඩු කරගෙන නැවත නැවතත් මේ කරගෙන යන කටයුත්තට එල්විලා ගත කරනකොට මේ සියලුම ප්‍රයෝජනයන් වාසිතික උනමත් ලැබිලා එනවා. දැන් බුදුපියාණන් වහන්සේ වෙන කායානුපස්සනාව විස්තර කරන්න ගන්නවා. දැන් මේ හතරක් තියෙනවා කියලා දේශනා කළා. මේ හතර මොනවද කියලා ඉවරවන භාගවත් දේශනා කරන්න. කතංච භික්කවේ භික්ඛු කායානුපස්සී විහෙරති. මහණෙනි, මේ මොකද්ද මේ කයේ කයano බලමේ ඉන්නවා කියලා කියන්නේ කියලා ඔන්නේ ඒකෙ සඳහන් කරනවා. ඕ කොටස් 14ක් තියෙනවා. ඉතින් මේක අපි දාන්න ප්‍රධානම කාරණේ තමයි බුදු පියාණන් විසින් මුලින්ම පෙන්නලා දෙන්නේ කොහොමද මේ කයේ කයano බලමින් ඉන්නේ කියන කාරණේ පෙන්වනවා. ඉතින් ඒ සඳහන් කරලා තියෙනවා මහණේ. ඒ මහණේ මේ අරණ්‍යයකට ගියේ යෝ රුක් මුලකට ගියේ හෝ මේ ශූන්‍යාගාරයකට ගිහි ගියේ හෝ වාඩි විලා පළඟක් බැඳලා කය ඍජු කරගෙන මේ සිහිය පෙරමුණේ තබාගෙන ඔන්න සිහිය පිහිටවනවා කියලා. එමෙන්න මේ කාරණාත් ගොඩාක් විදිහට කලින් කතා කළා විදිහට එක එක විදිහේ වාද විවාද වලට පටලවා ගන්න. ඉතින් අපි දැනගන්න තියෙන්නේ එහෙම වීමක් අපිට අවශ්‍ය නැහැ. අපි මේ කටයුත්තේදී ලයන විදිහට අපිට පුළුවන් වෙනවා මේ කාරණේට පහසුවෙන්ම යොමු වෙන්න, මේවා ගැටලුවක් කරගන්නේ නැතුව. ඉතින් අරණ්‍යයක් කැලේකට යෑම කියන එක, එහෙම නැත්නම් රුක් මුලකටම යන්න එක, එහෙම නැත්නම් අපි ශූන්‍යාගාරයක් කර ගැනීම, මේ තමන්ගේ නිවසේ තමන් සිද්ධ කරගන්න හැටි මේ පින්වතුන් දන්න හොඳටම. එහෙම නැත්නම් මේ කුස්සිය වැඩක් කර කර ඉන්නකොට කුස්සිය තුල මේ ගති ඇති කරගන්න හැටි, මේ පරිසරය ඇති වෙන හැටි, මේ තමන් සතිපට්ඨානෙ වඩනකොට, එහෙම නැත්නම් තමන් මේ කයත් එහෙම නැත්නම් කරන වැඩිත් එක්ක යෙදිලා ඒ මොහොතේ මේ වැඩේ කරනවා මම දැන් මේ වැඩේ කරමින් ඉන්නේ කියලා දැනගන්නකොට මොන් අපිට අපි අරණ්‍යයක අපි මේ රුක් මුලකට ගියා වගේ ශූන්‍යාගාරයක ලෝකෙන් හිස් තැනකට තමන් එක්ක තමන් ඉන්නේ ඇවිල්ලා මේ කටයුතු කරනවා වගේ තමයි. ඉතින් ඔන්න මේ විදිහට අපි දන්නවා අපි සිහිය වඩනකොට මම දැන් හිතන ඉන්නවා කියලා මේ මොන මොහොත දැන ගැනීමත් එක්ක අපි මේ ಗುಣ ටික ඇත්තටම ඇති කරනවා. ඉතින් මේදී බුදුපියාණන් වහන්සේ දන් කළා තියෙනවා අර මූලික කෙනෙකුට, ආරම්භ කෙනෙකුට ඔන්න පුහුණුවක් කරන කෙනෙක් පටන් ගන්නකොට මෙහෙම කරාට කළ යුතුයි. කියන අරණ්‍යයකට යන්න, කැලේකට, එහෙම නැත්නම් ගහ මුලකට, මේ හිස් තැනකට, මිනිසුන්ගෙන් මේ බාධා වලින් අඩු තැනකට ගිහිල්ලා ඔන්න පාඩි වෙලා පලක් මැදගෙන හොඳට කය ආභෝග කරන්න, ඍජු කය ආභෝග කරන්න. කොහොමද කය පිටලා තියෙන්නේ කියලා කොහොමද ආභෝග කරන්නේ? මේ සිහිය පෙරටුවේ තබාගෙන, සිහිය තමයි මුල් කරගන්නේ. දැනෙන පාඩි වෙලා ඉන්න බව දන්නේ කොහොමද කියන කාරණෙත් එක්ක ඉදිරියට යනවා. අන්තෝර සිහිය පිටවලා අන්න ඒ කෙනාට මතු වෙලා එනවා සුසතෝ අස්ස සති, සතුව පස්ස සතියා. සිහියෙන් යුතුව ආස්වාස කරනවා, සිහියෙන් යුතුව ප්‍රස්වාස කරනවා. දීගං වාස සන්තෝ දීගං අස්ස සම්විති පජානාති, දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සම්විති. මේ දීර්ඝ ආස්වාස කරනකොට දීර්ඝ ආස්වාස කියලා දැනගන්නවා, කෙටිව ආස්වාස කරනකොට කෙටි ආස්වාස කියලා දැනගන්නවා, දීර්ඝ ප්‍රස්වාස කරනකොට කෙටිව ප්‍රස්වාස කරනකොට ඒ පිළිබඳ දැනගන්නවා කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. දෙමින මේවා කාරණාත් අර කලින් වගේමයි, මේවා පිළිවදව මෙහෙම විය යුතුයි කියලා හිතාගෙන නිත්‍ය සංඥාම යොදාගෙන මේවා පටලවාගෙන ඉන්න මේ භාවනා ලෝකයක් මේ අත්දැකලා ඇති, අහලා දැකලා කරලා ඇති. නමුත් මේ යෙදිලා ඉඳලා මේ පිළිවඳ යෙදිච්ච වටිනා උපදෙස් ලබා ගන්න පිරිසක් හැටියට මේ අය හොඳටම අත්දැකලා තියෙනවා මේ කාරණා. සමහර වෙලාවට මේ කියන දේවල් මේ තප්පරෙන් දෙකෙන් අත්දැකලා ඉදිරියට යනවා. මේ ඔක්කොම මෙහෙම පිළිවෙලක් විදියට මේ පොතේ පිළිවෙල ලිස්ට් එකක් මේ ලයිස්තුවක් ආකාරයේ මතුවේවා කියන ප්‍රාර්ථනාවක් නෑ. යන්නේ එක මේ කරන පුහුණු වෙන අය හොඳට දන්නවා. නමුත් මේ ඕනෑම කෙනෙකුට මේ ආධුනික කෙනෙකුට කටඳ පටන් ගන්න කෙනෙකුටත් අවශ්‍ය දෙන බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න ඉතින් මුල්ල සිටම අත්‍යවශ්‍ය කොටස් ටික සඳහන් කළා තියෙනවා. ඉතින් එහෙම තිබ්බ ඵලයට අපි ඒවා අත්දකින්න හිතන්න මෙහි කරන්න ගිය ගමන් අපි දන්නේම නැතුව සතිපට්ඨානෙන් ඉවත් වෙලා. ඉතින් අන්නේ පිළිබඳව යවත් දැන ගැනීම තමයි මේකේ ඇත්තටම වැදගත්කම තියෙන්නේ. ඉතින් මේ අනිත් කාරණේ විශේෂයෙන්ම මේ වගේ අපි එකතු වෙලා කටයුතු කරන මේ පින්වතුන් මෙහි තියෙන දුර්ලභකම අපිට අර කාලයක් ඉන්නකොට මේ කාරණෙත් එක්ක අපිට එච්චර දැනෙන්නේ නැහැ. නමුත් තමන්ටම අහලා ඇති තමන්ටම අත් දකිනකොට මේ සතිපට්ඨානය තුළ එහෙම නැත්තම් භාවනාමය ලෝකයේ එක එක ජාති පිළිබඳව කියවෙනකොට ඒවට අපේ හිත මේට අහන්න අපි කන්නට අහන්න ලැබෙනකොට මෙන්න බෝක වැරදි වෙන මේකයි හරි ක්‍රමයේ කිය ඔන්න අපිට තේරෙන්න ගන්නවා මේ කාරණේක සරල දේක ඉන්න තියෙන දුර්ලභකමත් ඒකේ වටිනාකමත්. මොකද ඇත්තරම මේ හිත අපිව රවට්ටමින් වඩා හොඳ දෙයක් කියලා පහසු දෙයට ඉක්මන් දෙයට එහෙම නැත්නම් අපේ අර තියෙන අනුසේ වශයෙන් එහෙම තියෙන මේ තදබල ලෙස මේ අරහත්ත්වයේ දක්වා ගමන් කරන මාන්නේ කියන කාරණේ අස්මිමානයේ දක්වා යන සක්කාය දිට්ඨිය පටන් අනවෙන මේ මාන්න හරහා අපිව ගෙනියනවා සියුම් විදිහට මේ සතර සතිපට්ඨානේ මේ සරල බවින් ඈතට. ඒක අපිව දන්නේ නැතුව රවට්ටලා ගෙනියන්නේ. ඒතර අපි ජීවිතය අත්දැකලා තියෙනවා මේ වගේ සරල කාරණාවල ඉඳලා මේ පැහැදිලා කරමින් ඉඳපු අය පවා ඔන්න තව කෙනෙක් ඇවිල්ලා මීට පහසු විදිහක් වගේ පෙන්නුවොත් එහෙම නැත්නම් ඔන්න මේ මං කියන එක මහගෙන ඉන්න ටිකක් හොඳට කාලයක් අහන්නකෝ එතකොට ඔක්කොම හරියනවා වගේ දෙයක් කිව්වහම මේකේ ඒ කාරණා හරහාම තත්ත්වගත කරනවා තත්ත්වගත වෙනවා මේ කියන ඒවා මේ ඔය සරල සතිපට ඔය සිම්පල් සතිය නිකන් සතිය වගේ නෙවෙයි මේක ගැඹුරු දෙයක් මේ කියන්නේ කියලා අර දේශනාව තුළම ඔන්න තත්ත්වගත කරනකොට දන්නේම නැතුව මේකට වැඩිය උසස් දෙයක් තියෙනවා කියලා අර හිත ඇතුලේ තියෙන අර උසස් කම එහෙමද උසස් වී පිළිවන් තියෙනා වූ මාන්න කාරණා හරහා ඔන්න දන්නේම නැතුව අරකට ඇදිලා යනවා. ඉල්ලා ආවකත් හොඳයි තමයි. හැබැයි මේක ඊට ටික උසස් කියලා ඔන්න අනිත් අයටත් කියන්න අනිත් අයවත් උනන්දු කරන්න. එතකොට අනුකම්පාවකින් තමයි මේ කරන්න හදන්නේ. හැබැයි දන්නේම නැතුව අර සරලත්වයෙන් විදිලා. ඉතින් මේ අපේ පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 40ක් නිරන්තරයෙන් උන්වහන්සේ පෙන්වනවා 40ක් කරලයි මේ කතා කරන්නේ. කරලයි අපට මේ උගන්වන්නේ කියලා. ඉතින් එහෙම තියෙද්දිත් මේ මෑතක භික්ෂූන් වහන්සේ ඉතින් පිරිවෙන් වැඩසටහන් තුළ අපට ලැබෙන අත්දැකීමක් තමයි මේ භික්ෂූන් වහන්සේලා ඇවිල්ලා. ඇත්තට පිරිවෙන් භික්ෂූන් වහන්සේලා නම් එතාම මේ ඒ අය ගත කරන මේ පන්සල් සහ ඒ පිරිවෙන් ජීවිතය පිළිබඳව තේරුම් ගන්නෝ මේ වෙනසක් තේරුම් අරගෙන හිත ඇතුළේ එළියෙම නොපෙන්නුව සමහරට ඇතුළෙන් ඒ අයගේ මේකට ගෞරවයක් කැමැත්තක් තියෙනවා. නමුත් මේ එක්වරක් අපට අත්දැකීමක් තිබුණා ඒ විරුද්ධ වීමක් සිද්ධ කර එක සාමිනාසනමක් මේ ක්‍රමවේදයට මේ භාවනාමය පිළිබඳව කරන තල්ලුවට මොකද මෙන්න මේ පොත සම්බන්ධ කරගෙන يعني තමන් ගත්ත ඉගෙන ගැනීම එමන් සූත්‍රය එහෙම නැත්නම් මේ ත්‍රිපිටකයේ තියෙන දේ විදිහට නෙවෙයි මේක කියවෙන්නේ කියලා එකයි මම සල්ලුත් මතක් කරේ. අපි මේ කියවිලා තියෙන කියවන අහන සුතමේ චින්තාමේවත් දේදා කාරණා එක මේක ගලපන්න ගියොත් වෙන ගැටලුව. ඉතින් ඒක මතක් කරපු සාමින් වහන්සේ ඇත්තටම මේ අපේ ඉන්න අපි සම්බන්ධ වෙලා ඉන්න අපි යෝගාශ්‍රම කියන ඒ කල්යාණ යෝගාශ්‍රමය කියන කොටස තමයි ඉස්සරවන්නේත් අයිති ඒ සංස්ථා ගොඩාක් තව ස්ථාන දින වෙනත් භාවනා ක්‍රමත් තියෙන තැන. ඉතින් මේ එන්න ඒ ආරණ සම්ප්‍රදායේ ඉඳලම මේ පිරිවෙනට ගිහිල්ලා ඉගෙන ගන්න කියලා කියපු ස්වාමීන් මේ පිරිවෙන් වැඩසටහනට හම්බෙන් හෝ මම හිතන්නේ තාමතා හෝ සුමරි සම්බන්ධ වෙලා මේ පිළිබඳ පරීක්ෂා කිරීමට හෝ නැත්නම් මේ පිළිබඳ විවේචන ඉදිරිපත් කිරීම බලාපොරොත්තුෙන් හෝ පැමිණිලා එතකොට මේ මෙහිදී මේ කතාවක් කරනවා මේ කාරණා පිළිබඳ. මේවා වැරදි, මේ පොතත් එක ගත්තා මේ අපි දන්න බුද්ධ දේශනාවට විරුද්ධයි කියලා උන්වහන්සේ ඒ මතය ප්‍රසිද්ධ කරනවා. ඒ ප්‍රසිද්ධ කිරීමත් අර පිරිවෙන් වලින් ඇවිල්ලා මේ කාරණේ උකහාගන්නේ අහිංසක ඒ භික්ෂුන් වහන්සේලාගේ ඔළුව තුලටත් මේ කාරණේ යැවෙනවා. එතකොට අර උන්වහන්සේලා දකින්නේ මේ පිරිස් පැත්තෙම අපි එක්කම ඉන්න පිරිසක් කෙනෙක් මේ විදිහට කාරණා කරලා ඇත්ත වෙන්නේ නැති වෙන්නේ පෑය මේ කරලානේ කියන්නේ මනවනගත භික්ෂුවක් කියලා. ඒ කියලා කතා කරනකොට අන්න අර පිරිසුත් බහුතරයකට වගේ ඉතින් හිත යනවා ඇත්තනේ මේ කියන්නේ. ඇයි මේම දෙයක්, මොකද්ද මේකේ තේරුම, ඇයි මොකද්ද මේකම කිව්වා මේ කියනවා හරියද කියලන්න අර භාවනාමය වශයෙන් ලැබෙන දැනුම සහ උනන්දුව තල්ලුවට මේ කාරණා හරස් කළා, අරක බාධාවක් කරගෙන කළා. ඉතින් ලොකු සංයම් ප්‍රමාණයක අකුසලෙකුත් මේ තුළ සිද්ධ වෙනවා. ඉතින් මේ කරන කාරණේ මේ තව කෙනෙකුට පාර වැරද්දීමක් නිසා. ඉතින් ඒ නිසා ඉතින් අවසානයේ අපි මේ මෑතක දැක්කා මේ ඔය කියන කාරණාවත් වෙන සංසෙ ගෝල් ෆේස් එකෙත් හොඳ කතාවක් පවත්වනවා. ඉතින් ඒ කාරණාත් එක්ක යද්දි ඉතින් මෙන්න මේ මෙතෙන්දී මේ දැනගන්නට තියෙන්නේ ඔන්න ඔය බාධා කිරීම, හරස් කිරීම කර නොගැනීමටම තමයි මේව උපකාර කරගන්න තියෙන්නේ කියන එක. ඉතින් බුදු පියාණන් වහන්සේ දැන් ඔය දිග්ග කොටක් පිළිබඳ මේ ආනාපාන සති කොටසනේ කියවෙන්නේ පළවෙනි කායනුපස්සනාවේ තීවන භාවනාකම 14න් පළවෙනි එක විදිහට සඳහන් කරන්නේ මේ ආනාපාන සතිය ගහක් මුලකට ගිහිල්ලා, ශුන්‍යාගාරයකට ගිහිල්ලා, කැලේකට ගිහිල්ලා මේ පළක් මැද වාඩි වෙලා සිහිය පිරිමේ තබාගෙන මොන මේ හුස්ම අදකින්න කෙනා මේ මෙහෙම අත්දැකීම ලබනවා කියලා. ඉතින් ඊට පස්සේ ඊළඟ කොට සඳහන් කරන මේ සියල්ල ওই විදියට දිග්ගක් වෙටි හුස්ම අත්දැකපුගෙන ඊළඟට මේ සියලු කය අත්දැකීමින් ඔන්න හික්මෙනවා කියලා. එතකොට අර කලින් අර හොඳට හුස්මට හිත ආවට වැඩි සිහියක් ඊළඟට පෙන්නවා මේ මුළු කයම දකිනවා. මේ සඳහන් කරන මුළු හුස්මම හොඳට අත්දකින්න ගතියක් කියන එකත් කියනවා. සමහරවිට ඒක අපි දකින්න අත්දකින්න සමහරවිට මේ කයේ හැම තැනම තියෙන ඒ කම්පන චංචල පිළිබඳ මුළු කයම පිළිබඳව හොඳ අවධානයකට එන ගතියක්. ඉතින් මෙන්න මේ සබ්බ කාය පරිසංවේද සියලු කය පිළිබඳව සම්පූර්ණ මේ අවධානයේ සහිතව සම්පූර්ණ ආස්වාසේ වෙනතට සේ බලාගෙන ඉන්නවා කියලා සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට පුරුදු කරන කෙනාට ඒ ආස්වාස ප්‍රස්වාස කියන කාරණේ කලින්ට වැඩිය පැහැදිලි ගලක් තමයි පෙන්වන්නේ. එතකොට ඔන්න ඉදිරියට යෑමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක උදාහරණයක් විදිහට පෙන්වන කොහොමද ඒක අදකින්නේ? අර යතුගාන කෙනෙක් එහෙම නැත්නම් එයාගේ දක්ෂතාවය වැසියෙක් මේ යතුගාන කොට සිද්ධ වෙන කරන අර යතු කැටේ හොඳට අතුල්ලන කොට මේ දැනගන්නවා මේ කොහෙද හොඳට ගෑවෙන්නේ නොගෑවෙන්නේ කොහෙද කියලා. අන්න ඒ කෙනාට මේක තේරෙනෝ වගේ හුස්මත් උන් හොඳට ඇතුල් වෙනකොට පිට වෙනකොට හොඳට මේක දැනගෙනම වදින තැන පිළිබඳ හොඳ දැනුමක් ඇතුව ඔන්න මේක සිද්ධ වෙනවා කියලා. එහෙම නැත්නම් කය පිළිබඳව කයේ දැන් මේ මොහොතේ දැනෙන දේ පිළිබඳ හොඳ ඒ තුලින් මුළු කයම නතු කර ගැනීමක් කරගෙන යන බව කියනවා. ඒ බුදු පියාණන් ඊළඟට පෙන්නනවා මෙන්න මේ විදිහට කරගෙන යද්දී උන් තව සිහිය දිනු වෙද්දී මේ මුළු කයම සබ්බ කාය පටිසංවේදී අස සිස්සාමීටි සික්කති. ඒ කාරණේමයි අර මේ යතු ගාන කෙනා අත් දකින්නේ මෙන්න මේ විදිහට. මේ යතු ගාන කෙනා කරන විදිහට කරද්දී ඒ කෙනාට තේරෙනා වගේ උපමාවක් අනුව පෙන්වනකොට මේ මුළු කයම අත් දකින්නේ මේ විදිහටයි කියලා. ඉතින් ඔන්න ওই කාරණේට හිත ගිහින් කෙනාට ඊට පස්සේ භාගතුන් වහන්සේ පෙන්වන ඉති අජ්ජත්තමා කායේ ගාන පස්සේ විරේති ඔන්න ඇතුළත මේ ඇතුළතයි කියලා කයේ කයානෝ දකිමින් ඉන්න බහිද්දාවාකයි බාහිර. ඔන්න ඇතුළත සහ පිටත කියලා ඔන්න වෙන්වීමක් පිළිබඳ ඔන්න අදහස එනවා. දැන් හොඳට සිහිය වැඩෙන කාර මේ දැන් ඇතුළේ දැන දේව මේ ඇතුළ නෙමේ පිට. ඉතින් මෙන්න මේ කාරණා හැම එකේදීම පටලවා ගැනීම සිද්ධ කරනවා. මේ සුත්තමේ විතරක් හිතනවා. අපි අත්දකින්න කෙනා දන්නවා මේ ඇඟත් එක්ක ඉන්න වෙලාවේ ඒ වෙලාවේ දැනෙන හුස්ම නම් ඉතුරු ටික පිට දේවල් ඇතුළ හුස්ම. දැනෙන්නේ මේ කයේ ඉරියව්ව හොඳට වාඩිලා ඉන්න තද වෙලා තියෙන ගතිය, වාඩි වෙලා පිරමීඩේ වගේ ඉන්න එක හොඳට දැනෙනවා නම් ඒක අජ්ජත් අනිත් ටික බාහිර දැනෙන්නේ නැති කොක්සෙලින්. සද්දයක් වෙනවා නම් බාහිර. ආදි වශයෙන් මේක දැනගන ඇතුළත පිටතන් අජ්ජත්තං වාකායන පස්සේ බහිද්දා වාකායේ කායන පස්සේ විහෙති. මොන ඇතුළත පිටත වශයෙන් ඊපස්සේ වෙන වෙන මෙහෙම කියලා අජ්ජත් බහිද්දා වන ඇතුළත පිටත කියන එක මේක මේ සීමාව දැන් ටික ටික බොඳ වේගෙන යන ඇතුළතද පිටතද කියලා දන්නේ නැහැ. මේ කරගෙන යන මේ ආය වශයෙන් මේවා දකින්නෝ මෙන්න මෙහෙම වෙන හැටි. ඇතුළත කියලා එකපාරට වෙනකොට එකම පිටත ඇතුළත පිටත කියලා හිතා ගන්නත් බෑ. වේගෙන් ඔන්න මාරු වෙනෝ මේ සිහිය අවධානයෙන් ඉන්නකොට මේ කයත් එක්ක. ඉතින් ඔන්න ඔය විදිහට ඉන්න කෙනාට ඔන්න සමුදය ඔන්න දැන් අර හුස්ම මේ සංසිඳිලානේ. හුස්ම සංසිඳෙච්ච නිසා යාර ඇතිවීම නැතිවීම. එතකොට ඔන්න තැන් තැන්වල නලිය නැහැටි කූමි දුවන වගේ, එහෙම නැත්නම් එක වාට මොන්න හිතුවිල්ලකුත් එනවා, එක වාට සද්දත් එනවා. මේ ඔන්න ඔය විදිහට මේ දේවල් හටගන්න හැටි පේනවා. ඉතින් ඒ හටගන්න හැටි දකින දකින ඉන්න කෙනාට ඔන්න තව ටික වෙලා යනකොට නැති වෙන හැටි සද්දේ ආව ඉවර වුණා. හිතුවිල්ල ඔන්න ඉවර වුණා. ඔන්න ඇඟේරි දිලා කා ඉවර වුණා. ඔන්න ආයා හුස්මතු වෙලා වන්න පටන් ගත්තා ඔන්න ඉවර වුණා. ප්‍රස්වාසය පටන් ගත්තා ඉවර වුණා. මෙන්න මේ දෙකේ වෙනසකුත් නැහැ. ඔන්න හැබැයි හුස්මත් තේරෙනවා, හැබැයි ඉවරුණා. ඔන්න ඔය විදිහට මේ ඇති වෙනව නැති වෙනව ආදී වශයෙන් ඔන්න තේරෙන්න ගන්නවා. ඇතිවීම නැතිවීම සමුදය වය කියන කොටස. ඉතින් ඔන්න ඔය විදිහට මේ අත්දැකීම බුදු පියාණන් වහන්සේ පෙන්නලා තිනවා. මෙන්න මේ ක්‍රමයට ඉදිරියට යද්දී අවසාන කොටස ඒ කියන්නේ තමන් ඔන්න නියම සතිපට්ඨාන කොහොමද විහරණය කරනවා කියලා සත්කායේ ආනපස්සේ විහෙරති සතර සතිපට්ඨාන පළවෙනි කොටස විහරණය කිරීම වාසය කිරීම කියලානේ. මොකද්ද වාසය කිරීම? අත්තිකායෝ තිවා පනස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කානුපස්සී විහෙරති. බුදු පියාණන්ස පෙන්වන මෙන්න මේ විදිහට ඉන්න කෙනා වර්තමානයේ මේ තමන්ගේ කයත් එක්ක හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනා ඔන්න ඥානයන් ඇති කරගන්නවා. විදර්ශනා ඥාන ආදී වශයෙන් මේ ඥානයන් පහළ කරගෙන මේ ලෝකයේ දේවල් පිළිබඳව ඇලීමක් නැතුව අනිශ්‍රිතව ඔන්න වාසය කරනවා. ඉතින් අපි මේ කාරණා කරනකොට සක්මනේදී පරියංකේදී මේ ඟත් එක්ක සහ මේ මොහොතේ කරන කටයුත්තත් එක්ක ඉන්න කෙනාට හොඳට මේ තමන්ගේ කාරණේත් එක්ක নিমগ্ন වෙලා ඉන්න ලෝකෙන් එන මතක් වෙන දේවල්, ඇහෙන දේවල්, සක්මනේදී නම් පේන දේවල් පිළිබඳව අපි ඒවට එල්බ ගන්න යන්නේ නැහැ. දැක්කා ඉවරයි. හැබැයි නැවත අපි සක්මඩට එනවා. සද්දයක් ඇහුණා ඇහුණා ඒක හැන වෙලාවෙත් දන්නවා. නැවතත් ඇවිදීමට එනවා. ඒකත් එක්ක ඉන්නවා. හුස්මක ඉන්න කෙනාට හිතුවිලි එනවා. එක එක මතක් වෙනවා. රිදෙනේ වෙන හැබැයි ගණන් ගන්නෑ. නැවත මේ හුස්මත් එක්කම ඉන්නවා. ඒකත් මේ සිහියෙන් දැකලා ගිවන් කළා. හුස්මත් දැනෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ වාඩි වෙලා ඉන්න බව දැනගෙන දට සැපසේ ඉන්නවා. වාසය කරන අනිශ්චිත වේක. එතකොට අපිට ඒ වෙලාවේදී මේ ලෝකේ ඩොලර් ප්‍රශ්නෙත් නැහැ, දේශපාලන ප්‍රශ්නෙත් නැහැ, ගෙදර ප්‍රශ්නෙත් නැහැ. තමන්ගේ ඇඟේ තිබුණනම් අපිට ගැටලුවක් ලෙඩක් දෙයක් ඒකත් ඒ මොහොතේ නැහැ. මෙන්න මේ විදිහට අනිශ්චිතව ඒවත් නැතුවම නෙවෙයි තියෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ හිතක් තියෙනවා කියන දෙයකට හිතක් ඇත්තෙත් නැහැ. එහෙම ගැන යොමු වෙන හිතක් නැහැ. අනිශ්චිතවයි ඉන්නේ. අන්න මේ විදිහට වාසය කරන කෙනා අන්න හිමයි කයි කයානුව බලමින් වසන්නේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඔය ආනාපාන සතිය කොටස වශයෙන් ඒ විදිහට භාවිත කරනවා දේශනා කරනවා. ඉතින් ඒක අපේ වැඩි විස්තර ඇතුව කතා කරගත්තේ මේ කොටස් ටික කෙටියෙන් කිව්වොත් පටන් ගන්නකොට අර රුක් මුලකට ගිහිල්ලා අරණේකට ගිහිල්ලා ශුන්‍යාගාරයකට ගිහිල්ලා වාඩි වෙලා හොඳට සිහියෙන් සිහිය මුල් තැන තියාගෙන වාඩි වීම සිද්ධ කරාම අධික කෙටි වශයෙන් හුස්ම පෙනිලා ඊට පස්සේ ඒ හුස්මේ නොදැනීම මේ මුළු කයම හුස්මම සම්පූර්ණයෙන් පෙනිලා ඊට පස්සේ ඒක පස්සම්බනේ වෙලා ඒ කියන්නේ හුස්ම නොදැනෙන මට්ටමට වෙලා ඊට පස්සේ මුළු කයම ඇතිවෙල නැති වෙන තැන් දැකලා ආන මේ විදිහට ගත කරගෙන මේ තුල ඉන්න කෙනා ඔන්න මේ ලෝකයට ඇලීමක් නැතුව අනිශ්චිතව හොඳට වාඩි වෙලා සැපසේ ඉන්න බවක් ඇති කරගන්නවා, ඉන්නවා ඉන්න බව දන්නවා එපමණයි. ඒ තුල ඔක්කොම තියෙනවා. ඉතින් අන්නේ විදිහේ දෙයක් මේ අපි අත්දකින මේක එකිනෙකනට වෙනස්. ඒක එක්කෙනා පුහුණු කරන අනුව සහ ඒ කෙනාගේ බව සම්බන්ධ කරනවා. එක එක මට්ටම් වලින් සිද්ධ වෙනවා. හැබැයි පිළිවෙල මේකයි. යම් කෙනෙක් එක්වරම මේ අනිශ්චිතව ඉන්නවා කියන කොටසට එනවා වෙන්න පුළුවන්. ඒ නිසා අර මුල් කොටස් එයාට බාධා කරගතු නෑ. හැබැයි මේ පාරෙම තමයි ඉන්නේ. සමහර විට තා කෙටි කාලෙකින් තව කෙනෙක් මුල කොටසට වැඩි වෙලාවක් ගන්නවා. තව කෙනෙක් මැද කොටස වැඩි වෙලාවක් ගන්නවා. තව කෙනෙක් ඉතුරු ඔන්න ඔය විදිහේ වෙනස් වීමක් සිද්ධ වෙනවා. මේ වෙනස් වීම පිළිබඳ හොඳ සිහියෙන් ඉන්න ඕන. මේ මේ මොහොතේ ලැබෙන ඒ දේත් එක්ක නැවත නැවත කයත් එක්ක නැවත නැවත උස්මත් එක්ක ඇවිදීමත් එක්ක ඉඳලා තමයි අපි මේ කාරණේ තේරුම් ගත යුත්තේ. නැතුව මේක පාඩම් කළා මේක ඔන්න පිනින දැන් ඔන්න අනිශ්චිත දැන් ඉන්න ඕන හබ්බකාය දැන් ඉන්න ඕන දීගම් වාසම් එහෙම හිතන ගියොත් අපිට ගැටලුවක් ඇති වෙනවා. ඉතින් ඒ කාරණා කරගෙන යන වෙලාවේදී අපිට මේ විදිහ තමයි පිළිවෙල එන්නේ. ඉතින් මේ පින්තු මේ කාරණේ දන්න. ඉතින් දෙවෙනි කොටස විදිහට අපි බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළා තියෙන්නේ මේ ඉරියාපත කොටස. ඒ කියන්නේ මේ ඇවිදින කොට ඇවිදින බව දැනගන්න. නැවතිලා එනකොට නැවතිලා ඉන්න බව දැනගන්න. වාඩි වෙලා ඉන්නව නම් වාඩි වෙලා ඉන්නවා කියලා දැනගන්නවා. හාන්සි වෙලා ඉන්නව නම් හාන්සි වෙලා ඉන්න බව දැනගන්නවා. යම් යම් විදියකින්ද කය තියෙන්නේ ඒ බව ඒ විදිහෙන් දැනගන්න, හොඳින්ම දැනගන්නවා කියන කාරණේ තමයි ඇත්තටම මෙහි සඳහන් කරන්නේ. පජානාති කියලා. යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ ඕති තථා තථා නම් පජානාති. වඩා හොඳින් දැනගනී කියන කාරණේ. මොකද අපි මේ ඉරියව් පවත්වනකොට දැන් සත්තු වගේ ඇවිදිනකොට එනකොට ඒ උනුත් දන්නවා. මනුස්සයත් යම් ප්‍රමාණකින් දන්නවා. හැබැයි මේ සිහිය වඩන කෙනා මේ පිළිබඳව හොඳින්ම දැනගන්න. දැනගන්නේ කොහොමද? මම වාඩි වෙලා ඉන්නවා ඒ බව දන්නේ කොහොමද? මට මොකද ලැබෙන දැනීම කියලා තේරුම් ගැනීම තුලින්. අන්න ඒකයි දැනගන්නවා කියන්නේ. ඉතින් අන්නේ දැන ගැනීම තමයි මේ පෙන්වන ඊළඟ කොටස විදිහට. ඒ හා කාරණේදිත් ඔන්න මෙතන පොඩි වෙනසක් තියෙන්නේ. ඔන්න අපි දැනගන්න ඕන රානාපාන පබ්බේ ටිකක් වැඩිපුර විස්තර ඇතිව තියෙනවා. තිබ්බට දැන් ඉදිරියට යද්දී ඔන්න කෙලින්ම ඊළඟට මේ ඉරියාපත පබ්බේදී කෙලින්ම උදුපයනාසේ පෙන්වලා දෙන්නේ ඉති අජ්ජත්තම කාය ගන්න පස්සේ විහෙරති බහිද්දාව. අන්න අර ඇතුළත පිටත එහෙම නැත්නම් මේ තියෙන මේ සීමාව පිළිබඳව ඔන්න කෙලින්ම යමු වෙන පුළුවන් කියලා පෙන්නනවා මේ ඉරියාපතේදී. ඒ කියන්නේ අපි ඉරියාපත පබ්බේ කියන්නේ ඇවිදින මොහොතේ ඇවිදින බව දන්නවා, වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව දන්නවා, වැඩක් කරනකොට ඒ වැඩේ ඉන්න බව දන්නවා. ඒ පිළිබඳ හොඳට හිත යොමු වෙලා කටයුතු කරනකොට අර ආනාපානෙ වඩන කෙනාට වගේම අර ඒ කෙනා ඔන්න වාඩි වෙලා පලක් බැඳලා හුස්මත් එක්ක ඉඳලා දිග කොට බලලා ඔන්න මේ සියලුම හොඳට හුස්ම කයේ ඉඳලා දැකලා ඒක ගිවං කළා ඔන්න ඇතුළත පිටත කියලා කාරණයට හිත එනෝ වගේ මට්ටමටම මේ ඉරියව් ඉඳලත් එනවා කියන එකයි අපිට මේ කාරණේදී මතක් කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම කාදන් යන්නේ මොකද මේකද විස්තර ගන්න මේ කොටස් එකක් දෙක මේ 14ක් තියෙනවා. ඒවා භාවනා 14ක් ය ඒවා වෙන වෙන මේවයේ මේ ඔය ආනාපානය කරාට වැඩ ඉරියාපත කරලා නැහැ නේ. ඉරියාපත කරාට ධාතු මනසිකාරය කරලා නැහැ නේ. ආදි වශයෙන් ඔය අපි ගැටලු ඇති කරගන්න වෙන්නේ අන්නේ කාරණා ඇති නොවෙන්න. මේ මොකකින් පටන් ගත්තත් මොකකින් ගියත් සිද්ධ වෙන්නේ එකම කාරණයක්, එකම දේ, සිහිය වැඩෙන මට්ට සිද්ධ වෙන සිහිය වැඩීමටයි මුල් තැන දෙන්නේ. ඒ මොහොතේ සිද්ධ වෙන දැනෙන දේත් එක්කයි යන්නේ. යනකොට අපි දන්නේම නැතු ඉදිරියටම තමයි යන්නේ කියන කාරණය තමයි මේකදී තේරුම් ගන්න තියෙන්නේ. ඒකෙදි ඔන්න ඒ විදිහට ඉන්න කෙනාට සමුදේ වශයෙන් කියන ඇතිවීම නැතිවීම අර කලින් විදිහටම අත්දකිනවා. ඒ වගේ ඊට පස්සේ ඒ කෙනා අර අනිශ්චිතව වාසය කරනවා කියන දේ මේ ඉරියාපත. එතකොට හරි ලොකු විස්තරයක් නෑ කරන දේකුත් කිය ලොකුවට නෑ. අර අනාපානිය වගේ ලොකු කාරණා නෑ නෑ. හැබැයි දෙකම එකයි කියන එක අපි දැනගන්න ඕන. මොකද නැත්තම් මේවා දෙකක් භාවනා ක්‍රම දෙකක් ඒවට වෙන වෙනම වෙන් කරගෙන දන්නේම නැතුව මේ වෙන් කිරීම හරහා අපි දන්නේ නැතුව අහුවෙලා මේ විඥාණයෙන් බෙදෙන බෙදිල්ලට මේක හොඳයි අරක නරකයි මේක පහසුයි අරක අපහසුයි වගේ මේ 14 මේ කොටස් බෙදා ගන්න හුරු වෙනවා. එහෙම නැත්තම් මේ සමහර වෙලාවට ධාතු මනසිකාර කොටස් උසස් කියලා හිතාගෙන එතනින් පටන් ගන්නවා කියන්නේ මොකක් කරත් මේ පිළිවෙලම තමයි යන්න තියෙන්නේ. මේ සිහිය වැඩෙන්නේ නම් මා ඒකායන මාර්ගයේ වැඩෙන ක්‍රමී නම් එකම විදිහයි අපි අර බැස ගන්න සඳහයකට මේ ගඟට බැස ගන්න තොටුපළවල් තියෙනවා නේද බුදු පියාණන් වහන්සේ මේ තොටුපළවල් ටිකක් පෙන්නනවා. බැස්සන් පස්සේ එකම වතුර එකම ගඟ. ඉතින් ඒ විදිහට මේ ඉරියව්ව කියන්නේ ඇවිදින්නේ ඇවිදින බව දැනගනි. ඉතින් පටන් ගන්නකොටම ඇවිදින්නේ ඇවිදින බව දැනගන්න අමාරුයි. ඔන්න වම දකුණ වශයෙන් ගිහිල්ලා ඒකට හොඳ හිත එහෙම හෙදුවලා ඒකට ඉන්නේ නැතුව එහෙම නැත්නම් හුස්මේ ඉන්නකොට මේ හුස්මට හිත ගන්න බැරි වෙලා එහෙම දුවලා දඟලලා ලොකු මහන්සියක් වෙලා තමයි මේ ටික වෙලාවක මේකට එන්නේ. අන්න ඊට පස්සේ තමයි ඇවිදින්නේ ඇවිදින බව දැනගැනීම කරන්නේ. එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්න බව දැන ගැනීම කරන්න පුළුවන් වෙන සිහියක් එන්නේ ඊට පස්සේ. ඒතරේ එතකොට අර හුස්මත් එක්ක හිටියා වගේම තමයි එතෙන්ට එද්දිත්. ඉතින් මේ විදිහට කය අනු කයෙහි කය අනු බලනවා කියන්නේ එකම දේ සහඳහා බැස ගන්න ක්‍රම කීපයක් නේද බුදුපියාණන් වහන්සේ අර කොටස් වශයෙන් කියලා පෙන්නන්නේ. ඒක තමයි ඇත්තටම අපිට මෙහිදී මතු කරන්නත් උනලා තිබුණේ මේ පොත්වල සඳහන් ක්‍රම සහ මේ ලයිස්තු විදිහට මේවා තිබුණට මේ ඔක්කොම කයත් එක්ක ඉන්න පුළුවන් නම් මේ වැඩෙන ක්‍රමයක් තියෙන කියලා. ඉතින් මේ තුන්වැනි කොටසේ සඳහන් කරන බුදු පියාණන් වහන්සේ මේ සම්පජානකා මේ සම්පජාන පබ්බේ කියලා මේ සති සම්පජන්නේ සතියට වැඩි ප්‍රමක් වැඩි කියලා ලොකු සංහන් නිතර මතක් කරනවා. සිහි නුවණ ඒ කියන්නේ අපි ඉරියව් මාරු කරනකොට එහෙම නැත්නම් අරමුණක් ඇහැට රූපයක් රූපේ ඉඳලා නැවත කයට එනකොට මෙන්න මේ මාරු වෙන තැන්වලදී හොඳ සිහියෙන් ඉන්න පුළුවන් වුණොත් අන්න ඒක සති සම්පජඤ්ඤයයි කියලා. ඉතින් අන්නේ මට්ටමකට එන්න සිහිය වැඩි වෙන්න ඕන. දැන් මෙතන සම්පජඤ්ඤ පබ්බය කියලා තුන් මේ කායනුපස්සනාවේ බුදු පියාණන් වහන්සේ මේ තුන්වෙනි ක්‍රමයේ විදිහට පෙන්නවා. හැබැයි කෙනෙක් හිතුවොත් ආ මේකනේ හොඳම එක සම්පජඤ්ඤ කියන්නේ සිහිය නුවණනේ. ඉතින් ඒකනේ පටන් ගන්න ඕන. ඒක ආනාපානෙ උනේත් නැහැ ඉරියාපදයට වඩා මේක හොඳයිනේ කියලා කිව්වට එහෙම හිතුවත් එහෙම පේන්න තිබුණත් සම්පජඤ්ඤ පබ්බේ වඩන්න ගිය කෙනාට උනත් පටන් ගැනීම කරන්න වෙන්නේ මේ හිත එහෙ මෙහෙ දුවලා නැවත කයට අරගෙන ඇවිදීමෙහිදීච්ච එහෙම නැත්නම් මේ වාඩි වෙලා ඉඳලා නැවත හිත එහෙ මෙහෙ දුවලා ආපහු ඇවිල්ලා මේ අර පිළිවෙලමයි මේ පිළිවෙලම ආපු කෙනෙක්ට ඔන්න පුළුවන් එනෝ අත ඔසවද්දි පහත් කරද්දි වටපිට බලද්දි සිවුරු පරවද්දි කද්දි බොද්දි මේ රස විඳිද්දි මේ හැම දෙයකදීම මේ යෑමේදී ඉඳීමේදී නිදිවැරීමේදී දෙඩීමේදී ඔන්න මේ කැසිකිලි වැසිකිලි කැසිකිලි කරන වෙලාවේදී හොඳ සිහියෙන් ඉඳලා අන්න අර සම්පජන්නේ කියන කාරණේට යොමු වෙන්න පුළුවන් වෙන්නේ මේ අර පිළිවෙලම ගත කළේ. කියන්නේ කයත් එක්ක ඉඳීමම හරහාමයි. හැබැයි මේ පබ්බේ සඳහන් කළ තියෙනක වැරද්දක් කියන එක නෙමෙයි. මේකට යොමු වෙනවා කියලා තමයි පටන් ගන්නෙ. මං සම්පජන්නේ කරන්න යන්නේ කියලා පටන් ගත්තා. හිටින් නෑ දුවනෝ නැවත එනෝ. හැබැයි එය කාලයක් ඉඳලා අනර ආනාපානෙ වගේ මිරියාපති වගේ වෙනව දියුණුවක් සිහිය වඩා ගත්තම ඔන්නේ යාටත් සම්පජන්න කොටස වන්න පිළිටනවා. ඊට පස්සේ ඒත් වෙන්නේ ඊළඟට යොමු වෙන්නේ ආජ්ජත්තං වා බහිද ඔන්න ඇතුළත කියලා පිටත කියලා වෙන් කිරීම. ඊට පස්සේ ඇතිවීම නැතිවීම කියලා සම්මුදේ වය කියන කාරණයට වෙන් දැන ගැනීම. ඊළඟට කලි සනා කරවා අනිශ්චිතෝච විහෙරති. ඉතින් ඒකත් යොමු වෙන්නේ අර කලි සනා කරා වගේ ගඟේ ගංගා ගලාගෙන යන පැත්තට ඔන්න යමු වෙනවා. ඒ තොටුපළ. මෙන්න මේ විදිහට මේ සඳහන් කරනවා මේ අසුබය අර කය පිළිබඳව කය කොටස් 32 හරහා කය මතු කරගෙන කයේ කය අනුව බැලීම තමයි අසුබය කොටසෙනුත් ඒකෙදිත් යොමු වෙනවා මේ අතුලත පිටත කියලා සිහිය වැඩුණාන් පස්සේ අර හොඳට මේ කය කොටස් පිළිබඳව යොමු වෙලා ඒ පිළිබඳව තියෙන දැනීමත් එක්ක යොමු වෙලා ඔන්න යෙදුණාන් පස්සේ මෙයත් එතනදිත් එනවා අජත්ත බහිද්ද කියලා බෙදීමත් එක්ක ඔන්න අනිශ්චිතෝ වච විහෙරති කියන තැන. ඒ වගේ ඊළඟ කොට සඳහන් කරනවා මේ ධාතු මානසිකාර වශයෙන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් මේ කය හැදිලා තියෙන හැටි පිළිබඳ මෙනෙහි කරලා ඒ හරහාත් මේ කලින් පියවර විදිහටම අජිත් අජ්ජත් ඇතුළත පිටත කියලා දැක්ගෙන අනිශ්චිතව වාසය කරනවා කියන තැනට යොමු වෙනවා. ඉතින් මේ මෙතෙන්දිත් මතක් කරන්න තියෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ ධර්මයේ තියෙන ටිකක් වටිනා කියන කාරණාවයි එතනින් පටන් ගැනීම කළ යුතුය කියලා හිතාගෙන ගිහිල්ලා අර මනෝලෝකයට පැටලෙයිලා මනසෙම අවුපු පඨවි තද ගතියකුයි එහෙම නැත්නම් මේ ගැලන ගතියකුයි කියලා මේ කය කායනුපස්සනාවෙන් ඈත් වෙලා අර මනෝලෝකයට අහු වෙන ගතියක් මේ කාරණා වෙනම ගැනීම හරහා සිද්ධ වෙනවා. ඒ නිසායි ඇත්තටම මෙන්න මේ අද මේ කාරණා මතු කරගන්න උත්සාහ කරන්නේ. කොතනින් පටන් ගත්තත් යම් කෙනෙක් ධාතු මනසින් ආකාරයෙන් පටන් ගත්තා එයාගේ තොන් හිත පිට යනවා නැවත එනවා. ඇවිල්ලා කයත් එක්ක ඉඳලා කයේ මේ පිළිබඳ හොඳට දැනගෙන ඉඳලා මේ හුස්ම අත්දැකලා මේ කාරණා හරහා තමයි මේ අජ්ජත් බහිද ඇතුළත මේ පිටත කියලා වෙන් කිරීමත් එක්ක ගිහලා ඒ දෙකේ වෙනසක් නැති වෙලා ඊට පස්සේ ඇතිවීම නැතිවීම දැකලා මේ ගොජය ගලණිය දැකලා ඒකත් ජීවන් ගලන හොඳ සැප විහරණයක වාඩි වෙලා ඉන්න බව දන්නවා එවිදින බව දන්නවා. එහෙම නැත්නම් වැඩක් කරනකොටත් සිහිය හදාගතගෙන වැඩේදීලා ඒකේ විතරක් ඉන්නමක් වෙන හොඳට ඉන්න බව දැන ගැනීමක් සිද්ධ කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ විහරණයක් පහසු විහරණයක් බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. අන්නේ විහරණයේ සඳහා මේ ගඟ මේ ධර්ම ගඟට ප්‍රතිපත්තාන ගඟට බැද් නිවන් මගට බැස ගැනීමේ තොටුපළවල් මේ විදිහට බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළා තියෙනවා. ඉතින් අපි කොක්කකින් පටන් ගත්තා. දැන් අපි ඇත්තම කරගෙන යන අය මේ වෙන වෙන දේවල් ඇහුනොත් ඒත් මේකමයි එතනින් ගියත් මෙතෙන්ට එන්න ඕන අය කියන කාරණය මතක් කරගෙන ඒව පටලවා ගන්න නැතුව තමන් මේ කරගෙන යන දෙයට සැක සංකා දුරු කරගෙන සැහැල්ලුවේ සතුටින් කරගෙන යන එකමයි. හරි මේ කරගෙන යන දෙයම අපි මේ විදිහට එකතු වෙලා සාකච්ඡා කරමින් නැවත මේ විදිහට ඉදිරිපත් කළ තමන්ගේ අත්දැකීම් මේ කාරණා දේශනා මේ වශයෙන් අහලා සාකච්ඡා වශයෙන් කරලා මේ විදිහට මේ ගිනිගත් ලෝකයක් තියෙද්දි මේ ඒ ලෝකෙ නිවන අර ඒ කොන්ෂස් ආමි කියන මේ සිහියත් එක්ක ඉන්න මේ තමන්ගේ අධ්‍යාත්මය පිළිබඳව පිළිබඳව සැලකිල්ලක් දක්වන පිරිසක් විදිහට මේ හැම දෙනාටම මේ කියපු කාරණාත් තමන් වඩන මේ පුහුණු කරන කාරණය ධර්මය සාක්ෂාත් වීමට ඉදිරියට යෑම සඳහා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. දිනේත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වටිනා ධර්ම දේශනාවක් අප වෙනුවෙන් ඉදිරිපත් කරා. එයට ස්වාමීන් වහන්සේ සඳහන් කර පරිදි අපට ස්වාමීන් වහන්සේ යොදාගත්තේ අපිට නිතරම ඇහෙන අපි පුරුදු කරන හැම දෙනාම දන්න සූත්‍රයක්. නමුත් ස්වාමීන් වහන්සේ අපි කොහොමද මේ සූත්‍රය අපේ ප්‍රායෝගික පුහුණුවට වැදගත් වෙන සහ ඒට උපකාර වෙන විදිහට යොදාගන්නේ කියන දෙය මනාව පැහැදිලි කර දුන්නා. ඉතින් ඒ සූත්‍රය තමයි සතර සතිපට්ඨාන සූත්‍රය. බුදුන් වහන්සේ කුරු රට කර්මාස ධම්ම නියම්ගමේ වාසනය කරන අවස්ථාවක භික්ෂුන් වහන්සේලා සඳහා මෙම සූත්‍රය දේශනා කර තිබෙන බව ස්වාමීන් වහන්සේ සඳහන් කරේ. ස්වාමීන් වහන්සේ කිව්වා බුදුන් වහන්සේ සඳහන් කර තියෙන පරිදි සත්වයන්ගේ විසුද්ධිය ඇති කිරීම පිණිස, ශෝක පරිදේව නැති කිරීම පිණිසත් ඒකායන මාර්ගයක් තියෙනවා. ඉතින් ඒ මාර්ගය තමයි සතර සතිපට්ඨාන සූත්‍රයෙන් පෙන්වන්නේ. ඉතින් අපි වඩන්නේ කොහොමද, පටන් ගන්නෙ කොහොමද කියන එක ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ මුලින්ම මේ සූත්‍රයේ කාය අනුපස්සනා, වේදා අනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී වශයෙන් කොටස් තියෙනවා. නමුත් ඉතින් වැදගත් වෙන්නේ එම කොටස් අනුපිළිවෙලින් සුතමය වශයෙන් දැනගන්නව ඇරෙන්න. ප්‍රායෝගික පුහුණුවේදී යම් ආකාරයෙන් වෙනස් වෙන්න පුළුවන් හැම කොටසකෙදීම. නමුත් ඉතින් අපි පටන් ගන්නකොට ස්වාමීන් වහන්සේ සඳහන් කරා කොහොමද මේ කයානුව බලමින් සිටින්නේ, සිතානුව බලමින් සිටින්නේ. එහෙම ඉන්නකොට ඒ ධර්මතාව වැටහෙන්න ගන්නවා. ඒ තුලින්ම විසුද්ධියක් ඇති වෙලා ඥාන පහළ වෙන්න පුළුවන්. අවසානයේදී නිර්වාණය පිණිසම එම ඥානයන් උපකාර වෙනවා කියලා. ඉතින් ඒ පටන් ගන්නෙ කොහොමද? අපි යමෙක් ආරණ්‍යයකට, රුක්ක මූලයකට හෝ සුන්නාගාරයකට, ඉතින් අපි දන්නව කොහොමද අපි මේක තුන හොයාගන්නේ කියලා? තමුන්ගේ ඉන්න නිවසේම ඉතින් සුන්නාගාරයක් හදාගන්න පුළුවන්. එහෙම ඉන්න කෙනෙක් යම් අරමුණක සිහිය පිහිටවනවා. ඉතින් මුලින්ම අපේ සියලු දෙනාම දන්න විදිහ තමයි ඉතින් කයේ හෝ කයට සිත යොමු කරලා ආනාපානය කෙරෙහි තමන්ගේ සතිය යොමු කරලා ඒ වඩනකොට ඊට පස්සේ තමන්ගේ එදිනෙදා ඉරියව්වලදී ඒකට කියනවා ඉරියාපත පබ්බේ කියලා. ඉරියව් පිළිබඳ සතිය පිහිටනවා. ඊළඟට තවත් දියුණු වෙලා යනකොට සම්පජන්න පබ්බේ යන කොටස අපි අත්දකිනවා. කොහොමද ඉරියව් මාරු කරන විට සතිය පිහිටුවන්නේ? තමන් ආහාර ගන්නකොට, කන බොන විට, අතපය අකුලනකොට, දිගහරිනකොට මේවා පිළිබඳ කොහොමද අපි සිහිය පිහිටුවන්නේ කියන ඉතාමත් ප්‍රායෝගික විදිහට ස්වාමීන් වහන්සේ අපිට සතර සතිපට්ඨාන සූත්‍රය පැහැදිලි කර දුන්නා. ඒ සම්බන්ධයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා. වැඩසටහනේ මීළඟ අංකය ලෙස අපට තිබෙන්නේ සතිමත් බව පුහුණු කරන සඳහා නිස්සරණ වනයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරන ලද අත්පත්‍රිකාව සහ උපදෙස් ඉදිරිපත් කිරීමයි. ආධුනික සතිමත් බව පුහුණු කරන්නේ කොහොමද, තමන්ගේ ප්‍රායෝගික පුහුණුව පටන් ගන්නේ, තම ඒ පිළිබඳ මූලික අදහසක් ඇති කරගන්නේ කොහොමද යන්න පිළිබඳව වීඩියෝ පටි දෙකක් නිර්මාණය කළා තියෙනවා. මේ පත්‍රිකාවේ ඒ සඳහා යොමු දෙකක් තිබෙනවා. මුලින්ම පටන් ගන්නකොට මේ වීඩියෝ දෙක බලලා කොහොමද තමන් සතිමත් බව පුහුණු කරන්නේ, කොහොමද පරියන් වාඩිවීමේදී, හිඳ ගැනීමේදී, ඇවිදීමේදී කොහොමද සතිය පිහිටුවන්නේ කියන මනාව මේ වීඩියෝ පට දෙකේදී පැහැදිලි කරලා දෙනවා. ඒ දෙක නරඹලා සතිය පිළිබඳ මූලික අදහසක් අරගෙන වඩාත් වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව පටන් ගැනීමයි. ඒ සඳහා ඉතාමත්ම සුළුවෙන් හෝ දිනකට විනාඩි 5ක්, විනාඩි 10ක් පමණ සතිමත් හිඳ ගැනීම, සතිමත් ඇවිදීම කරන්න පුළුවන්. ඉතින් මූලිකවම උපදෙස් දෙන්නේ සතිමත් ඇවිදීම පටන් අරගන්න කියලා. එය තමුන්ගේ සතිමත් හිඳ ගැනීමට උපකාර වෙනවා. ඉතින් තමුන්ගේ පුහුණුව සතියක් පමණ කරපසු පෑ දෙකක් පමණ සම්පූර්ණ කාලය ගත වුණාම තමුන්ගේ අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. තමුන්ගේ අත්දැකීම කොහොමද, තමුන්ගේ සතිමත් ඇවිදීමේදී තමන් දැකපු අත්දැකීම්, සතිමත් හිඳ ගැනීමේදී තමන්ගේ අත්දැකීම්, මේ සියල්ල ඉදිරිපත් ලියලා ස්වාමීන් වහන්සේගේ උපදෙස් තවදුරටත් ලබා ගැනීම සඳහා අප වෙත එවන්න පුළුවන්. ඒ සඳහා Google form එක සහ email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. එම වාර්තා සෑම දිනකම ධර්මදේශනාව අවසානයේදී ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා තවදුරටත් උපදෙස් ලබා ගැනීම පිණිස. අත්දැකීම් ලිවීම සම්බන්ධයෙනුත් තව පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ කොහොමද තමන්ගේ සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම වාර්තාවට ඇතුළත් කරන්නේ කියලා එම පත්‍රිකාවත් මම ෂෙයා කරගන්න සුළු මොහොතකින්. ඊළඟට වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වා පැවැත්වෙනවා. මෙල්බන් වේලාව මෙතන දැන් වැරදි, ඇත්තටම 11:30 සිට 1 දක්වා පවත්වන්නයි අපි කටයුතු කරන්නේ මේ වින්ටර් ටයිම් එකේදී. වැඩසටහනේ Zoom link එක සහ අංකය මුරපදයක් මේ සමගම ඉදිරිපත් කරලා තිබෙනවා. ඊළඟට තිබෙන්නේ සතිමත් අත්දැකීම් අඩංගු වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා අද දිනේදී මම බන්දුල මාමට ආරාධනා කරනවා වාර්තා ඉදිරිපත් කරන ලෙස.
අවසරයි ස්වාමීන් වහන්ස, හිතවත් මිතුරිනි, අද ලැබිලා තිනවා එක වාර්තාවක්, ව්‍යාන අධ්‍යයනයේ වාර්තාව. මම ඒක මුලින් කියවන්නම්. Mindful walking. I walked on a wooden floor in circles. I felt my legs lifting up and down. My heel struck the floor first and rolled through the step from heel to toes and pushed off with the big toe. I heard my mom is making different noises in the kitchen. I'm also sending the mindful drawing activity I was forced to do today. That's the end of the report. So I'm not sure. මේක ෂෙයා කරන්නම් පින්තූරේ. මම දැන් පේනවා කියලා ඇති කියලා පින්තූරේ.
Okay, so this is the picture that you were forced to do, right? And we heard your report on the walking meditation. So what you are doing is good. That is how you have to practice mindfulness. And various people can do various things in the surrounding. Your mother can make noises. But you can maintain mindfulness. When you know that you are hearing a sound, you are still mindful. Mindfulness doesn't break because of the sounds or because of the thoughts. When you know how to practice properly, then you know if you are mindful that you are hearing something, that is still mindfulness. When you know that you are thinking something, that is still mindfulness. And when you know that your body is walking, that too is mindfulness. So this is the way that we are going to practice our mindful walking and sitting. And you have to do it again and again. Make it a habit. Make it a part of your daily life, daily routine. Every day about 15 minutes of walking and 15 minutes of sitting as per your age. If you can't walk that long, if you can't sit that long, start with whatever the possible number. Let's say 3 minutes. You are sitting 3 minutes, walking 3 minutes. Every day, increase by 1 minute. Okay, today I was walking for 3 minutes. Tomorrow, I am walking for 4 minutes. And today I sat for 3 minutes. And tomorrow I am going to sit for 4 minutes. That way, if you increase by 1 minute every day, then within half a month, you can achieve 15 minutes of sitting and walking. And that's a good level, that's a fair level as per your age. So you can continue that. Consider it as a part of your daily life, part of your daily schedule. And every day you reserve 15 minutes for mindful walking and 15 minutes for mindful sitting. And if you do that, if you do that investment, then when you continue for some time, you realize this is a valuable investment I have done because I am happy inside. It's not the outside world that matters, but the inside. If you are happy in your mind, it doesn't matter where you live. It doesn't matter what troubles are in the outside world because your mind is at peace. So this is the proper investment that you have to do. Let us know, next time let us know how many minutes you are walking daily, how many minutes you are sitting daily, and what is your plan to improve it up to 15 minutes. Can you do it 1 minute per day increase? Can you manage that? So you have to tell us next time when you report back to us.
එමයි ස්වාමීන් වහන්ස දැන්ට ලැබිලා තියෙන ලිඛිත වාර්තා ප්‍රමණයයි දැන් ඔබට අවස්ථාවක් තියෙනවා සුගම් අතවසවා වාචික ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න මනෝජ් ඔබට පුළුවන් දැන් වාර්තාව ඉදිරිපත් කරන්න
අවසරයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස මට පුංචි මේ ගැටලුවක් අහන්න තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් මේ මම මේ හිඳ ගැනීමයි සතිමත් හිඳ ගැනීම සහ ඇවිදීම කරාට පස්සේ දවසේ එදිනෙදා වැඩවලදී සාමාන්‍යයෙන් හිත එනවා මේ අපි අල්ලන දෙයක් අල්ලනකොට අල්ල ඊට පස්සේ ඇවිදිනකොට කකුල් ඒ ඉදිනදා වැඩ ටික කරගෙන යනකොට ස්වාමීන් වහන්ස හිත පිහිටනවා ශරීරේම බොහෝ වෙලාවට හුස්මටත් එනවා දැන් පාරේ ඇවිදගෙන යනකොට හුස්මටත් හිත එනවා ඒක નિરાයසෙම සිද්ධ වෙනවා එහෙම ඉන්නකොට දැන් මේ මේක සිද්ධ වුණේ මට පෙරේදා වගේ ඉඳන් ස්වාමීන් වහන්ස මේ දැන් මම බලනකොට මගේ නහයේ කෙලවර මට පේනවා. ඒක ඊට කලින් එහෙම වෙලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ දැන් ඇස් දෙකෙන් දැන් පාරේ ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට ඉස්සරහා බලාගෙන යනකොට නහයේ කෙලවර පේන්න ගන්නවා. සමහර වෙලාවට ඒක වෙන්නේ නැහැ. ඒක හැබැයි දැන් ටික ටික ඒක වර්ධනය වෙලා මේ දැන් නිකන් මෙහෙම ඇස් දෙක අරන් ඉන්නකොටත් නහයේ කෙලවර පේන්න ගන්නවා. ඒ පේනකොටත් මේ හුස්ම පිළිබඳ අවධානයත් තියෙනවා ස්වාමීන් වහන්ස මට ඒක තමයි මේ දැනගන්න ඕනේ එහෙම පේන එක ඒක මම මොකක් හරි කරන වරදක්ද එහෙමත් නැත්නම් ඒක මේ ඉදිරි ගමනක්ද කියලා ඔබ වහන්සේකින් මේ নমස්කාර පූර්වකව දැනගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්ස
හොඳයි එතකොට අපි කැමති වෝකින් සිටින් දෙක ගැනත් පොඩි විස්තරයක් කිව්වන්
සමාවින් ස්වාමීන් වහන්ස ආපහු මියුට් වුණා එහෙමයි ස්වාමීන් වහන්ස දැන් මම දැන් සිටින් කරද්දි සාමාන්‍යයෙන් කොට්ට දෙකක් උඩ තමයි වාඩි වෙන්නේ. එහෙම වාඩි වෙලා මම ඇස් දෙක පියාගෙන මේ මුලින්ම මේ ඇඟේ හැඩය පිළිබඳ අවධානය යොමු කරගන්නවා. ඇඟේ හැඩේ තියෙන විදිහ දැනගන්නවා. ඒත් එක්කම ඊට පස්සේ හුස්මට හිත එනවා. එහෙම ආවට පස්සේ සාමාන්‍යයෙන් පළවෙනි හුස්ම දෙවෙනි හුස්ම අවසන් වෙනවත් එක්කම ඉස්සර නම් හුස්ම 10ක් වගේ ගියාට පස්සේ තමයි හුස්ම නැති වෙනවා වගේ දැනුනේ. දැන් අර හුස්ම දැනෙන්නේ නැති වෙනවා හුස්ම 2 යනකොට. ඒත් එක්කම දැනෙනවා නිකන් බෙල්ලේ ඊට පස්සේ මුලින්ම දැනෙන බෙල්ල හරිය මොන හරි නිකන් මාංශ පේශීන් වගේ යමක් කරනවා වගේ පිම්බෙනවා හැකිලෙනවාම නෙමෙයි යමක් සිද්ධ වෙනවා බෙල්ලේ. ඊට පස්සේ ටික ටික පල්ලෙහාට එනකොට උරස් උර හිස ඊට පස්සේ උරස් කුහරය ඇතුලේ යමක් සිද්ධ වෙනවා වගේ මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා වගේ දැනෙනවා ඒත් එක්කම තවත් ටිකක් වෙලා යනකොට විනාඩි 3ක් 4ක් යනකොට ඒ ටික සිද්ධ වෙලා ඊළඟට දැනෙන්න ගන්නවා ඇඟේ පිම්බීම හැකිලිම ඒ පිම්බීම හැකිලිම දිහා බලාගෙන ඉන්නකොට ආපහු හුස්ම එතකොට හුස්මක් දැනෙන්නේ නැහැ මට හැබැයි හුස්ම තියෙනවද කියලා බැලුවොතින් ආයිමත් හුස්ම මතුවෙන්න පටන් ගන්නවා පිම්බීම හැකිලීමක් තියෙනවා එතකොට පිම්බීම හැකිලීම දිහා බැලුවොතින් ඒකත් තියෙනවා කියලා දැනෙනවා එහෙම ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ එහෙම ඉන්නකොට සාමාන්‍යයෙන් පැය භාගයක් විනාඩි 45ක් වගේ එහෙම ඉන්නවත් එක්කම ඒකත් ටික ටික දැන් පිම්බීම හැසිරීමත් ක්‍රමයෙන් අඩු වෙනවා. ඒකත් නිකන් නෑම වගේ තැනකට එනවා. එතකොට පිම්බීම හැකිලීමත් නැහැ. හැබැයි බැලුවදින් ඒකත් තියෙනවා. හුස්ම දිහා බැලුවදින් ඒකත් තියෙනවා. එහෙමත් නැත්නම් ඔහේ ඉඳියුතින් පිම්බීම හැකිලීටම හිත දාගෙන ඉඳියුතින් ඒකත් දැනෙන්නේ නැතිව යනවා. එතකොට එක්තරා අවස්ථාවක් එනවා නිකන් මුකුත්ම නැති අවස්ථාවක්. ඒ කියන්නේ ඒකත් ඒ පිම්බීම හැකිලීමත් නැහැ. හැබැයි ආයිමත් මම මතක් කියන්න ඕන දැන් කියන්නේ පිම්බීම හැකිලීම නැහැ නේද කියලා හිතුවොතින් මේකත් නැහැ නේද කියලා දැක්කොතින් ආපහු එක මතු වෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාව හරිම වෙනස්. මුකුත්ම නැහැ. ඒක හරිම සැහැල්ලුවක් හරි ආලෝකයක් වගේ ඇතුලෙන් දැනෙනවා. කියන්නේ ආලෝකයක් කියලා මම අදහස් කරේ එළියක් නෙමෙයි. ඒත් ලොකු අවදි භාවයක්. ඒක ඇස් දෙක අරගෙන හිටියටත් වඩා ලොකු අවදි භාවයක් මට දැනෙන්න පටන් ගන්නවා. එහෙම ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ පැයක් විතර. හැබැයි සමහර වෙලාවට ඒ අවදි භාවය එන්නේ නැහැ. දැන් මම ඊයේ උත්සාහ කරා ඊයේ හවස අවදි භාවය හවස ආවෙන්නේ. හැබැයි මට පෙරේද සමහර දවසක මම ඇවිදින ස්ථානයක් තියෙනවා ගෙදර. ඒ ස්ථානේ ගිහිල්ලා හිටගෙන අඩියක් විතර මීටරයක් විතර දුරින් බලාගෙන ඇවිදින්න පටන් ගත්තාම මුලින්ම කකුල ස්පර්ශ වෙන විදිහ තමයි මම දකින්නේ. එතකොට පේනවා මුලින් විලුඹ ස්පර්ශ වෙනවා. ඊට පස්සේ කකුල දිගේ මොකක් නිකන් බලයක් වගේ ඉස්සරහට යනවා. ඒ බලය නිසා කකුලේ ඉඳන් අපි ඉස්සරහ තියෙන කොට්ටය කියන ප්‍රදේශයට කකුල නිකන් තල්ලු වෙනවා වගේ වෙනවා. එහෙම තල්ලු වෙලා ඒකත් ස්පර්ශ වුණාට පස්සේ අනිත් කකුල එසවෙන්න පටන් ගන්නවා. නැවත නැවතත් ඒ ක්‍රියාවලිය දිගින් දිගටම සිද්ධ වෙනකොට ටිකක් වෙලා යනකොට දැනෙන්න පටන් ගන්නවා නිකන් මේ නිකන් කකුල් දෙකක් දිහා බලාගෙන ඉඳියට ඇත්තටම මෙතන නිකන් දෙකක් නැහැ. නිකන් එකක් වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒක මුලින් බලනකොට නිකන් දෙකක් වෙන් වෙලා වගේ තමයි දැනෙන්නේ. ඒ වුණාට අර බලය යනවා කියන එකේදී දැන් සමහර වෙලාවට තනි කකුලෙන් ගොඩක් වෙලාවට දැනෙන්නේ තනි කකුලෙන් ඉන්නවා වගේ. ඒක මට හැඟෙන්නේ ඒතර කකුල් දෙකම එකක් වෙලා වගේ කියලා. එතකොට ස්වාමීන් වහන්ස ඒ කකුල් දෙකම එකක් වගේ වෙලා කියලා හැඟෙන වෙලාවේ වෙනකොට සාමාන්‍යයෙන් මිනිත්තු 20ක් විතර ගිහිල්ලා ඒ මිනිත්තු 20 ඇතුළේ ඊට පස්සේ ආපහු අර මේ කකුලේ අර වටේ කොටස ස්පර්ශ වෙන්නේ නැති ටිකක් තියෙනවා. ඒවත් නිකන් දැනෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට ගලක් එහෙම තිබ්බොතින් කකුලේ අර වකය ස්පර්ශ වෙන ගලක් එහෙම තිබ්බොතින් සමහර වෙලාවට ඒ තැන් වල ගල් තියෙනවා. එහෙම දිගටම කරගෙන යනකොට හැඟීමක් මතුවෙනවා. මම නිකන් කැමරාවක් තුලින් බැල්මක් බලනවා වගේ. කියන්නේ ඒක මතු වෙන්නේ ගොඩක් වෙලාවට සක්මන් කරන තැන ගිහිල්ලා නැවතිලා අඩි 20ක් විතර ඉස්සරහට ගිහිල්ලා නැවතිලා අනිත් පැත්තට හැරෙන මොහොතේදී ඇඟ හරවනකොට නිකන් දැනෙනවා. පේන්න තියෙනවා නිකන් අපි කැමරාවක් අල්ලගෙන කැමරාවක් එක්ක හැරෙනවා වගේ. කැමරාවකින් රෙකෝඩ් කරනවා වගේ ගතියක්. ඒක හැංගෙනවා. ඒත් එක්කම දැනෙනවා අන්න ඒ හැඟීම එනවත් එක්කම සිතුවිලි ගොඩාක් මතුවෙන්න පටන් ගන්නවා. ඒ සිතුවිලි එන තැනක් හිතා ගන්නත් බෑ. කොහොමද මතුවෙන්නේ, කොහෙන්ද මතුවෙන්නේ, ඒක මුකුත් හිතා ගන්න බෑ. එකේ දිගට සිතුවිලි එනවා. ඉතින් මම ඒව මුකුත් නවත්තන්නේ නැහැ. මම ඒව ඔහේ නිදහසේ ගලන්න දෙනවා. ඒ විදිහට ඉතින් විවිධාකාර වූ සිතුවිලි මතුවෙනවා. තවත් විනාඩි 10ක් විතර වගේ යනකම් දර පැය භාගයක් විතර අවසන් වෙනකොට ස්වාමීන් වහන්සේ මේ දැනෙන්න පටන් ගන්නවා ආපහු මේ සිතුවිලි මොකක් ආවත් මම ඒ සිතුවිලි මොකක් ආවත් එහාටයි මෙහාටයි ඇවිදලා ඒක ඇවිදීම සිද්ධ වෙලා කොහොම හරි හිතෙන් මොකක් හරි මොනවා හරි හිත ඇතුළට මොන වගේ සිතුවිලි මතුවේවි ආවත් මේ ශරීරය මුල ඉඳන් අගටත් අග ඉඳන් මුලටත් නැවත නැවතත් එහාටයි මෙහාටයි ගිහිල්ලා කියලා ඒක තේරෙන්න පටන් ගන්නවා, වැටහෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක ලොකු අවදියක් වගේ අර 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 හැරෙන මොහොතේ අර කැමරාවක් තුලින් දැකීම කියන හැඟීම මතුවෙනකොට හරිම කම්මැලිකමක් තමයි දැනෙන්නේ, විශාල කම්මැලිකමක් දැනෙනවා. ඒකත් එක්ක ඊට පස්සේ අර අවදිමත් මොහොත එනකොට තව එතනින් ඉස්සරහට ගිහලා කියන අර සිතුවිලිත් මතුවෙලා ඒක හරහත් දැනිලා සිතුවිලි මොනවා මතුවුණත් මේ ශරීරය හිටයි මෙහෙටයි ගිහිල්ලයි කියලා දැනිලා තමයි අවදි මොහොත එන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ අවදි මොහොතත් එක්ක ඒතකොට ඇඟටත් දාඩිය දාලා ඒ විදිහට ඉන්න පුළුවන් සමහරවිට විනාඩි 45ක් පැයක් වගේ අතර කාලයක් එහෙම ඇවිදීම කරනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි, එතකොට අපි සතුටුයි ඒ විදිහට ඇවිදීම හිඳීම විදිහට පුරුදු කරන විස්තරයක් අහන ලැබිච්ච එක. ඒ විදිහට හුරු කරනකොට තමන්ගේ අත්දැකීම බෙදා හදාගත්තට. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි හුස්ම අල්ල ගන්නවා. හුස්ම අල්ලගෙන සිහිය පිටවන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම අල්ල ගන්නවා. ඒක අල්ලගෙන සිහිය පිටවන්න උත්සාහ ගන්නවා. ඔය විදිහටනේ මේ වැඩේ පටන් ගන්නෙ. නමුත් ටික ටික කරගෙන යනකොට මේ දේවල් වල තියෙන විචිත්‍රත්වය බොඳ වෙලා යන ස්වභාවයක් තියෙනවා. අර හුස්ම දිය වෙලා යනවා කියනවා, පිම්බීම හැකිලිම දිය වෙලා යනවා කියනවා. බැලුවොත් පේනවා. නැත්තම් එච්චර අවධානයක් නැහැ. යම්කිසි ක්‍රියාවලියක් නිතර නිතර පවතිනවා. ඉතින් ඔන්න ඔය ක්‍රියාවලිය තමයි අපිට කියන්න පුළුවන් අර ෆ්ලක්ස් කියලා හඳුන්වන්නේ. අර කවුද ඒ තුර්කි ඉඳපු ඒ දාර්ශනිකයෙක් බුදුරජාණන් වහන්සේට සාපේක්ෂ ඒ ආසන්න කාලෙක වගේ ඉඳපු කෙනෙක්, එයා හෙරක්ලයිටස් කියලා. එයා කියන ෆ්ලක්ස් මේ වටපිටාව නිකන් ඇවිලෙන ගින්නක, බුරබුරා නගින ගින්නක කොච්චර සීඝ්‍ර වෙනස් වීමක් තියෙනවද, ඒ වගේ වෙනස් වීමක් පවතින වටපිටාවක් තමයි මේ තියෙන්නේ. මේ වටපිටාව අපි අඳුරන්නේ නැති හින්දා අපිට මේ විදිහේ ප්‍රශ්න ගැටලු හිතේ වෙහසක් මතුවෙනවා. මෙන්න මේ ඇත්ත ධර්මය දන්නේ නැති හින්දා තමයි මේ ප්‍රශ්නේ කියලා යම් කිසි බණක් එයා කියනවා. ඉතින් එන්නේ කියන බණේ ඔය ෆ්ලක්ස් කියන වචනේ සඳහන් වෙනවා. මෙන්න මේ විදිහේ ශීඝ්‍ර වෙනස් වෙවි යන ගොජයක් ගලණයක් තියෙනවා. එයා කියනවා එක ගඟකට මිනිස්සෙක්ට දෙවරක් බහින්න බෑ. එකම තොටින් එකම ගඟට බැස්සා කියලා කිව්වට මොකද, අර ජලකඳ කලින් තියුණ ජලකඳ නෙමෙයි තියෙන්නේ, වටපිටාවේ එහෙම නෙමෙයි තියෙන්නේ. බහින මනුස්සයත් කලින් එක නෙමෙයි දෙවනියට බහින්. ඉතින් ඔන්න ඔය විදිහේ ගලණයක් අපිට දකින්න පුළුවන්. ඒ ගලණය තුළ අපිට වෙන් කරගන්න බැරි කමක් නැහැ. බැලුවොත් පේනවා. බැලුවොත් පේනවා. අන්න යම් කිසි දෙයක් අල්ලගෙන මෙතන දෙයක් තියෙනවා, හරි මේ හුස්ම කියලා බැලුවොත් අන්න පේනවා. මේ පිම්බීම හැකිලිම කියලා බැලුවොත් පේනවා. එතකොට නිකන් අර යම් කිසි විදියක පවුරු ගාලා බැලුවොත් පේන ගතියකුත් තියෙනවා. ඉතින් පවුරු ගාලා බලලා 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 මේකේ තවත් පවුරු ගන්න දෙයක් නැහැ කියන හැඟීමක් හිතට මෝදු වෙලා ආවොත්, ඒ හැඟීම හිත තුලින් දරා ගත්තොත් අන්න මොකද වෙන්නේ, එදාට නිවන්. මෙතකන් ඉතින් පවුරු ගෑමක් තමයි කරන්නේ. අමාරු ඉන්න මොන මොනවා හරි දෙයක් හදලා මේකෙන් එලියට ගන්න හිතෙනවා. මේ කෑල්ල හොඳයි, මේ කෑල්ල වටිනවා කියලා අර වමන එක කෑලි එකතු කරනවා වගේ, මේක ගඳ අඩුයි වගේ කියලා මොකක් හරි එකක් අන්න කෑල්ල වෙන් කරගන්න හදනවා, කෑල්ල බේරන්න හදනවා. නමුත් ටික 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 වැඩි වැඩියෙන් අත්දකින්නකොට, වැරදි හරි මේ දේ දිගට පුරුදු කරනකොට අන්න එතනතර තේරෙනවා මොකද්ද මේකේ මේ ගතයුත්තක් නැහැ. මේක මේ වමනයක් වගේ ගොජයක් වගේ දෙයක්. මේක හැම වෙලේම ශීඝ්‍ර පරිවර්තනය වෙමින් යන දෙයක්. ඒ යන දේ මම අල්ලගන්න අවශ්‍ය නැහැ කියන ওই විවේක සිත කියන්නේ ඒක තමයි. මම මේ හිතලා ගන්න හිතවිල්ලක් ගැන නෙමෙයි කියන්නේ. ඔය කියන්නේ ඔහේ ඉන්නවා. බැලුවොත් පේනවා. හැබැයි එහෙම ලොකු අවධානයක් නැහැ. ඔහේ නිකන් ඉන්දියා වගේ මතකයි. සක්මන් කරා, හිතවිලි ඇවිල්ලා ගියා, තනි කකුලක් ආවා, කැමරාවක් ආවා, ඔය දේ කොයි දේ ආවත් ඔය සියල්ලම ඔකෙම කොටස් තමයි. ඕකෙම දේවල් තමයි. නැවතත් ඒ තුළටම දියවිලා යනවා. ඔන්න ඔය දියවිලා ගිහාම නැවත නැවත අපි හික්මීමක් ඇති කරගන්නවා. ඔය බැලුවොත් පේනවා. අවධානය යොමු කරාම ඒ දේ මැවිලා එනවා, විචිත්‍රවත් වෙනවා, වෛවර්ණ විදිහට පෙන්නුම් කිරීමක් ඇති කරනවා. නැවතත් ඒකත් ඔය තුලට තමයි දියවිලා යන්නේ. ඉතින් ඒ දේ නැවත නැවත හුරු කරන්න ඕනේ. ඒ දේ නැවත නැවත හුරු කරන්න, වැඩියෙන් වැඩියෙන් හුරු කරන්න, අන්න මේ තැනැත්තා ඒ ගලණය බාරගෙන ඒකෙන් සෑහීමකටපත් වෙලා කල්ගත කරන ශක්තියක් තමයි ඇති වෙලා එන්නේ. ඉතින් මනෝචික කතාව තුලත් ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා. අන්න හුස්ම බැලුවා, හුස්ම දිය වෙලා ගියා. ඊට පස්සේ පිම්බිම හැකිලිම බැලුවා, ඒවා දිය වෙලා ගියා. දැන් හිතවිලි එනවා, ඒවා දිය වෙලා යනවා. ඔය එකින් එක මොකක් හරි හරයක් තියෙන අරමුණක් කියලා දෙයක් තමයි ඔය අල්ලගන්නේ. ඒ හරයක් තියෙන එක නැවත නැවත අපි අල්ල ගැනීමක් සිද්ධ කරනවා. හිත තුලින් යම් කිසි වටිනකමක් දෙනවා. ඒ දෙන දෙන එක නැවත නැවත එනවා. ආවට ආවට මොකද කිසිම දෙයක හරයක් නැහැ කියන ස්වභාවේ ටික ටික දැනෙනකොට හුස්ම දිය වෙලා යනවා. හුස්මේ හරයක් නැහැ. ඊට පස්සේ පිම්බීම හැකිලිම දිය වෙලා යනවා. ඒකේ හරයක් නැහැ. ඊට පස්සේ තමයි ඔය හිතවිලි කන්දරා වෙන්නේ. ඒවා එනවා. ඒවා එන හරයක් තියෙනම පාටයි, මොනවාම හරි තියෙන පාටයි කියලා ඒගොල්ලෝ ඇවිල්ලා රංගන ඉදිරිපත් කරනවා. ඊට පස්සේ නොයෙකුත් විපරියාස, ආ මෙහෙම පේනවා, අර එහෙම පේනවා කිය කිය ඔය විදිහේ නොයෙකුත් විපරියාස ඒවත් හරයක් පෙන්වුම් කරන්න උත්සාහ ගන්නවා. නමුත් මේ කොයි දෙයාවත් නැවත නැවත මේවත් එක්ක කල්ගත කරනකොට ඒ දේවල්වලත් හරයක් තියෙනවා කියලා හිතුවට, කල්පනා කරාට, දැනුණාට එහෙම හරයක් නැහැ. ඉතින් ඔය දේවල් තමයි නාහේ පේනවා. නාහේ පවුක නාහේට පිටිපස්සෙ එන්නේ ඇද්දක තියෙන්නේ. ඉතින් ඒතර පොඩ්ඩක් නාහේ පේන ගතියක් තියෙනවා. ඇහි බැමත් පේන්න ගන්නවා සමහර වෙලාවට. ඉතින් ඒවා පෙවුනහම යකෝ මෙච්චර මේ මහා නහයක් නේ ඉස්සරහම තියෙන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. අර මෙහෙ ඇවිල්ලා ඉන්දියාවේ මහත්තෙක්, හරි මේ හොඳ මනුස්සයා, අර චක්‍ර භාවනාව කරලා ඇවිල්ලා. ඉතින් වාඩි වෙච්ච ගමන් අන්න චක්‍රයක් තමයි පහළ වෙන්නේ නළලට. නළල නළල යන්න ගන්නවා. නළලේ පහළ වෙනවා දියසුලියක්. අර අපි කියන්නේ නිකන් නළලට එනවා කියලා. ඒක තමයි මනුස්සයට වෙන්නේ. වාඩිච ගමන් නළලට එනවා. ඉතින් ඇවිල්ලා ඒක ගැනම තමයි කියවන්නේ. මොකද අර නැවත නැවත පුරුදු කළා. ඒ දේ හරයක් තියෙන බව අරගෙන අන්න මොකක් හරි ඒ චක්‍රය අවදි වෙලා කියලා මොකක් හරි කතාවක් කියන්න තමයි උත්සාහ කරන්නේ. මොකද හේතුව අන්න අර පුරුදු කරපු එක, වඩපු එක නැවත නැවත ඉදිරිපත් වෙලා එනවා. ඉතින් එහෙම දෙයක් අතහරින්න සෑහෙන කාලයක් යන්න පුළුවන්. මොකද එයා කියනවා එයාට ඒක සත්‍යයි. අර දේ තුලින් මේ දේ ඇත, මෙන්න මෙතන මෙහෙම චක්‍රයක් තියෙනවා කියලා නැවත නැවත කන්ඩිෂනින් පාරක් ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ තින් මතුවෙලා එනවා. වාඩි වෙච්ච ගමන් පටාස් ගාලා ඒක මතුවෙලා එනවා. ඉතින් ওই විදිහේ දේවල් තියෙන්න පුළුවන්. ඒ දේවල් එකක්වත් දැඩි ලෙස නොගන්න නොගෙන ඉන්න තමයි අපේ ප්‍රතිපදාව තියෙන්නේ. ඉතින් ඔය එන දේවල් වලට එන්න දෙන්න. ඒවා නැවතත් දිය වෙලා යනවා කියන හැඟීමකින් ඉඳියනම් හරි. එතකොට හැරෙනකොට මෙහෙමයි. අර විදියට කැමරාවකින් පේනවා, මේ විදියට තනි කකුලෙන් යනවා. ওই කොයේ දේත් අර අරක තුලින් ලැබිලෙන දේවල් නැවතත් ඒ තුලටම දිය වෙලා යනවා. අපි දැඩි ලෙස නොගැනීම විතරයි අවශ්‍ය වෙන්නේ. ආ මේකත් විවෘත මනසින් බලනවා. නහය පෙවුනත් ඒකත් බලනවා. ඉබෙම පෙවුනත් ඒකත් බලනවා. නලට ආවත් ඒකත් බලනවා විවෘත මනසකින්. අනේ එතකොට ටික ටික මොකද වෙන්නේ? ඒවා ස්ථිරව පවතින්නේ නැහැ. අම්මෝ මේක නම් මොකක් හරි එකක් තමයි, මේකේ හරයක් තියෙනවා කියලා අල්ලගත්තොත් අන්න ඒකට අනුබල දීමක් තමයි අපි සිද්ධ කරන්නේ. ඉතින් ඒක නිසා ওই විදියට නැවත නැවත විවේක වෙන්න දීලා, නැවත නැවත දේවල් ඇති වෙලා නැති වෙන්න දීලා කරගෙන යමු කියලා තමයි මට හිතුනේ කියන්නේ.
එමයි ස්වාමීන් වහන්ස, බොහොමත්ම පින්. දැන් ඔබට ප්‍රශ්න තියෙනවා නම් අවස්ථාවක් ලැබිලා තියෙනවා ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්ස ප්‍රශ්න නැහැ වගේ මම වහන්සේට නමස්කාර කරනවා.
මේ බඳුල මම මේ චින්තිකා ඉවල තියෙනවා චැට් සෙක්ෂන් එකට ප්‍රකාශයක්.
හරි. මයික දැක්කේ නැහැ. හරි. බොහොම ස්තුතියි. නාමන්ත. මේ ප්‍රශ්න චින්තිකා ඉවල තියෙන්නේ අවසරයි ස්වාමීන් වහන්ස, ඉංග්‍රීසියෙන් තියෙන්නේ. Most venerable ස්වාමීන් වහන්ස අවසරයි. I wish to share an experience. When I get a thought, I can understand whether it is anger or craving. But earlier I used to shout back or react vehemently. Now I get to know what I am angry. I can feel an empty but powerful tug towards the reaction. But I can leisurely analyze it
then I can decide whether I should react with anger or whether I should keep calm. Similarly, in an argument, even political, I used to shout back. Used to tell my opinion despite situation. But now I mostly listen and think if it is necessary to express my views. If it is just another set of samprapalapa, similarly, when I get a desire, I can decide whether to react or not to react, comma, postpone reaction, comma, be neutral, comma, recall if I am ready to protect the precepts seal, within bracket seal, or going to break any precepts, like on a poem day. This is a direct result of meditation. Please advise in Sinhala. Teruvan Sarnai. That's the end of the message.
හොඳයි එතකොට දැන් ඔය විදිහේ බැල්මක් දැක්මක් බොහොම වටින දෙයක්. මොකද හේතුව දැන් අපි හිතමු අපි ඔය විදිහේ දෙයක් පුරුදු කරන්නේ නැත්නම් මේ විදිහේ ශක්තියක් අපි ගාව නැත්නම් හැම වෙලේම අපි අර එන ඉමෝෂන්ස් වලට ඒ හැඟීම් වලට යට වෙලා ඒවයේ වහලෙක් බවට පත් වෙලා තමයි කටයුතු කරන්නේ. එතකොට අපි හිතමු තරහ ගියපු වෙලාවක ඔය කියනා වගේ අන්න මොකද කරන්නේ තරහෙන් කෑ ගහනවා තරහෙන් දඟලනවා තරහෙන් කටයුතු කරනවා. එතකොට ඒ වගේ වෙලාවක මොනවද කරන්නේ කියන්නේ කියලා සමහර විට අවධානයක් නැහැ. පස්සේ කිව්වට පස්සේ සමහර විට පැය ගානකට පස්සේ සමහර විට අන්න කනගාටුවක් මත වෙනවා මම මෙහෙම දෙයක් කිව්වනේ ඒක කිච්චරම සුදුසු දෙයක් නෙමෙයි මම මෙහෙම දෙයක් කරානේ ඉච්චර සුදුසු දෙයක් නෙමෙයි කියලා ওই විදිහට අදහසක් මත වෙන්නත් පුළුවන්. ඉතින් එන්නේ විදිහේ අහුවීමක් ඒ විදිහේ වහල්භාවයක් සහිතවනේ අපි සාමාන්‍යයෙන් කල් ගෙවන්නේ. නමුත් මේ පුහුණුව තුළින් වෙන එකම දේ තමයි අපිට ඊට වැඩිය ලොකු ලෝකයක් අර bigger picture එකක් පෙනෙනවා. එතකොට අපි හිතමු තරහක් තියෙනවා. කලින් මොකද උනේ තරහාම? තරහ තමයි අපේ මුළු ලෝකෙම තරහ ලෝකයක් බවට පත් වෙනවා. නමුත් දැන් එහෙමම නැහැ. දැන් ඔය කියනා වගේ තරහක් තියෙනවා. මේ ඇඟේ තියෙන ජාවය තියෙනවා, ඇඟ රත් වෙනවා, මොනවා හරි කියන්න නිකන් එන අමුතු උනන්දුවක් තියෙනවා. ඒ අතරේ හුස්මත් වැටෙන්න පුළුවන් සමහර විට සද්දත් ඇහෙනවා. ඔන්න ඔය විදිහේ අර මුළු වටපිටාව පෙනෙන්න ගන්නවා. එතකොට ඕකට හොඳ ලස්සන අදහසක් තමයි දැන් අපි හිතමු අපි ගුහාවක් ඇතුළට රිංග ගන්නවා. ගුහාවක් ඇතුළට රිංගුවාම අපිට අපේ ලෝකේ වෙන්නේ එන්නේ ගුහාව තමයි. එතකොට ගල් බිත්ති කීපයක් තියෙනවා, කළුවරක් තියෙනවා. ඔන්න ඕක තමයි ලෝකය. නමුත් මේ ගුහාවෙන් අපි පිටට આવොත් එතකොට ගුහාවක් තියෙනවා. ඒ ගුහාවට සම්බන්ධ කන්දක් තියෙන්න පුළුවන්. ඊළඟට ඉරපායල අහසේ ඉරක් තියෙනවා, වලාකුළුත් තියෙනවා, වටපිටාවේ ගසුත් තියෙනවා. අන්න අර ගුහා ලෝකෙන් පොඩ්ඩක් මිදිලා ඊට වැඩිය හොඳට වටපිටාව පේන ඊට වැඩිය හොඳින් විස්තර සහිතව අඳුන ගන්න පුළුවන් ස්වභාවයකට අපි පැමිණියා. අන්න ওই දෙක අතර වෙනස තමයි. එතකොට අපි හිතමු තරහකට වැදගත්ොත් අන්න අර ගුහාවට කොටුණා වගේ ඒක මුළු ලෝකෙම බවට පත් වෙනවා. හිතවිලි වලට වැදගත්ොත් ඒක මුළු ලෝකෙම බවට පත් වෙනවා. නමුත් ඒයින් පොඩ්ඩක් නික්මිලා බැලුවොත් ඒකත් තියෙනවා. හැබැයි ඒ අතරේ වෙන 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 දේවල්ලුත් තියෙනවා. තව තව දේවලුත් වටේ තියෙනවා. එතකොට අන්න ඔය කියන විභවය තමයි ඔතන වටින විභවය. ඔය දේ තමයි අපිව නිවැරදි පාලනයක් අපිට නැවත ලබා දෙන්නේ. දැන් අපි මතක ඇති ඔය පෞගේ දවසක හොඳට මුළු ලෝකෙටම දකින්න ලැබුණ සිදුවීම තමයි අන්න අර ඔස්කා සම්මානවලදී අන්න විල් ස්මිත් ගිහිල්ලා කරපු වැඩේ. එතකොට මේ මිනිස්සයා තරහෙන් වහලෙක් බවට පත් වුණා. තරහට වහලෙක් බවට පත් වුණා. එතකොට අන්න අර කිව්ව ජෝක් එක වැරදි. ඒක ඔක්කොම හරි. කඩප්පුලි කතාවක් තමයි කිව්වේ. නමුත් මෙයා ගිහිල්ලා කරපු වැඩෙන් මොකද උනේ? අන්න තමුන්ගේ පැත්තට තමුන්ගේ නෝනා පැත්තට එන තියුණු අනුකම්පාව සම්පූර්ණ අනිත් මිනිස්සයා පැත්තට ගියා. දරද්ද කරපු මිනිස්සයා පැත්තට ගියා. දැන් ඒ අනිත් කට්ටිය ඔක්කොම එකතු වෙලා අරූට අනුකම්පා කරනවා, ඔහුගේ ගුණගායනා කරනවා. ඔයා මේම පුදුම විවසීමකින් කටයුතු කරා, මේ විදියට මේ සභාව අවමානයට පත් කරන්න නැතුව ඔයා කටයුතු කරා කියලා එයාට ගරු කරද්දී අර මනුස්සයා අවුරුදු 10කට තහනම් කළා. අන්න මොකද වෙන්නේ? තප්පර කිහිපයක ප්‍රමාදේ, තප්පර කිහිපයක් අර ගුහාව තුළට, අර හැංගීම තුළට වැදගත්තා. ඒකේ වහලෙක් බවට පත් වුණා. එතකොට කායිකව වහල් භාවයෙන් මිදුනට, සමාජීයව වහල් භාවයෙන් මිදුනට, අන්න හිත තුළ තවමත් වහලෙක්. හිත තුළ තවමත් වහලෙක් බවට පත් වෙලා තියෙනවා. අන්න දැන් කියනවා වැරදුනා, සමා වෙන්න, මෙහෙමයි, අඬනවා, වැළපෙනවා. ප්‍රමාද වැඩි. මොකද හේතුව? අර වැරද්ද සිද්ධ වෙලා ඉවරයි. එතකොට ඔන්න ඔය විදිහේ දෙයක් එක්කනේ අපි ගනුදෙන කරන්නේ. එතකොට වටිනවා මේ දේවල් තිබිද්දී අන්න වටපිටාව. හැබැයි හිතන්නේපා තරහන් ඔයා යුතුයි කියලා. එහෙම වෙන්නේ නැහැ. තරහ එනවා. හොඳට එනවා. ආවට මොකද? ඒක තියෙනවා. ඒ අතරේ තව දේවලුත් තියෙනවා. අච්චර ප්‍රයොරිටියක් ඒකටම දෙන්න ඕනේ නැහැ. එන්නේ ශිල්පේ තමයි අවශ්‍ය වෙන්නේ. ඒ ශිල්පේදී අන්න දවසකොයි කියනා වගේ තරහ තියාගෙන යම් කිසි විදිහක සිහිය ඉදිරියෙන් තියාගෙන කතා බහ කරන්න පුළුවන්. අර රියැක්ට් කරන වෙනකොට රෙස්පොන්ඩ් කරන්න පුළුවන්. ප්‍රතික්‍රියා දක්වන වෙනකොට ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් තරහේ ප්‍රබලතාවය තව තව අඩු වෙලා නම් අන්න තව ටිකක් අවුස්සලා වුණත් බලන්න පුළුවන්. තව ටිකක් අවුස්සලා වුණත් බලන්න පුළුවන්. අර මිනිස්සයා අපේක්ෂා කරන්නේ නැති ප්‍රතිචාර තමයි අපේ තුලින් එන්නේ. එතකොට දැන් අපි කියනවා කෙනෙක් ඇවිල්ලා කියනවා තමුසේ මහ මොඩේ කියලා කියනවා. ඉතින් ආ කිව්වා වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්, ඇත්ත තමයි, මට එච්චර කම්පනාවකුත් නැහැ කිව්වහම අර මිනිස්සයා හිතන්නේ නැහැනේ මෙහෙම දෙයක් වෙයි කියලා. හැබැයි අපේ තියෙන අර දැඩි බව, අර මානේ, අපි ඒ වගේ ප්‍රතික්‍රියාවක් දක්වන්න යොමු කරවන්නේ නැහැ. ඒ වෙනුවට මෙහෙම කිව් එකාගේ පස්සෙන් එලෝගෙන යන්න ඕනේ, මූට දෙන්න ඕනේ කියලානේ හිතෙන්නේ. ඉතින් ඒක තමයි ස්වභාවය. නමුත් ඒකෙන් පොඩ්ඩක් එළියට බහලා බැලුවොත් ඒකක් තියනවා, තව දේවලුත් තියනවා. අර විදිහට ඔන්නම් තරහ අරගෙන තරහෙන් කෑ ගහන්නත් පුළුවන්. හැබැයි දැනුවත්ව මම කියන්නේ දැනගෙන ඔන්නම් තරහෙන් කෑ ගහන්නත් පුළුවන්. අර පරණ පුරුදු විදියටම පොඩි රංගනයක් දක්වන්න පුළුවන්. නැත්නම් අර කියපු එකට තව ටිකක් ඇනලා බලන්න පුළුවන්. තව ටිකක් තරහ යන මොන හරි කියලා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමුන් වැරද්දක් කරා වගේ, අනේ ඉතින් ඇත්ත තමයි නේද, වටිනව දොස් කියන්න වටිනවා කියලා ඒ විදිහ දෙයක් කරන්නත් පුළුවන්. ඉතින් ওই වගේ දේවල් වලින් දැන් අර මිනිස්සු බලනවා මේ බටන් එකේ බුවට මේ වෙනද සුපුරුදු channel එක අහුවෙන්නේ නැහැ. දැන් බටන් ඔබනවා ඇවිල්ලා ඒබුවට මොකද වෙනද channel එක අහුවෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙන channel එකක් තමයි වැඩ කරන්නේ. අන්න ටික දවසකින් remote එක විසිකරලා දාන තත්ත්වයක් තමයි මතුවලා ඉන්නේ. මොකද වැඩන්නේ නැහැ නේ ඒබුවට පත්තු වෙන්නේ අර වෙනද විදිහට channel මාරුවෙන්නේ නැහැ කියන අන්න දැක්ම වටපිටාවේ ඉන්න කට්ටියටත් එන්න පුළුවන්. ඉතින් ඕක තමයි නිහඬ බණේ. නිහඬ බණක් කියන්නේ ඔකට තමයි. ඔය පුරුද්ද කාටවත් කිව්වේ නැතත් මම මෙහෙම දෙයක් කරනවා මේකින්ද තමයි මගේ පරණ පුරුදු ප්‍රතික්‍රියා නැත්තේ කියලා කිව්වේ නැතත් ඒක තේරිලා ඉවරයි, වටපිටාවට ගිහිල්ලා ඉවරයි. වටපිටාවේ මිනිස්සුන්ට තේරෙනවා මොකක් හරි වෙනසක් තියෙනවා. ඉතින් ඔහොම කරගෙන යනකොට ඇත්තටම අපිත් එක්ක මුළු ලෝකෙම භාවනා කරනවා වගේ හිතෙනවා. යකෝ මුනුත් භාවනා කළාද මන්ද, මුනුත් නිකන් මේ වෙනදට වැඩිය වෙනස් විදියට කියලා නෑ, අපි තුල තමයි වෙනස වෙන්නේ. ඒකට අනුව අපිට හිතෙනවා මුළු ලෝකෙම භාවනා කරනවා වගේ. වෙනදට තරහ ගන්න දේවල් වලට අන්න තරහ නොගෙන ඒක ජෝක් එකකට අරගෙන නිකා ඉන්නවා. තරහ අරගෙන වගේ දඟලලා නිකා ඉන්නවා සමහර වෙලාවට. ওই විදිහේ ඔප්ෂන්ස් ගොඩක් අපිට තියෙනවා. ඒ ඔප්ෂන්ස් ගොඩ මැවිලා එන්නෙම ඒක අපිට අවේලබල් වෙන්නේම අන්න අර එකකට වහල් නොවන ස්වභාවය නිසා. එකකට වහල් නොවන ගමන් අන්න මොකද වෙන්නේ? ඔන්නම් තරහෙන් කෑ ගහන්න පුළුවන්. ඔන්නම් නිශ්ශබ්ද වෙන්න පුළුවන්. ඔන්නම් නිකන් වැරද්දක් කරා වගේ තරහ බාර අරගෙන කටයුතු කරන්න පුළුවන්. ඔන්න මේ විදිහට විවිධ අවස්ථා අපිට විවර වෙලා එනවා. ওই විදිහේ පුහුණුවක් කරන කෙනෙක්ට ඉතින් ඒකින්ද ඕදේ නැවත නැවත කරලා බලන්න. වෙනදා සුපුරුදු රියැක්ෂන් එක නැතුව වෙන එකක් කරලා බලන්න, වෙන දෙයක් කරලා බලන්න. අර ගැටීම අර විදිහට පවතින්නේ නැහැ. ඒ මිනිස්සුන්ට අර සුපුරුදු විදිහට අපිත් එක්ක ගැටෙන්න හරි අමාරුයි. මොකද හේතුව අර හුරු පුරුදු ප්‍රතික්‍රියාව නෙමෙයි අපි තුලින් මතුවලා එන්නේ. ඉතින් සීලය ගැන කිව්වත් ඒ වගේ තමයි. සීලෙත් එක දිගට ස්ථිරව පවත්වනවා කියලා එහෙම කරන්න බෑ. වැරදි වෙන්න පුළුවන්, අඩුපාඩු වෙන්න පුළුවන්, වරදින්න පුළුවන්. නමුත් අපි වැරද්ද විදිහට දකිනවා. වැරද්ද වැරද්ද විදිහට දකිනවා. එන්නේ ඒ දැක්ම තමයි ඔතන තියෙන වටිනාකම. එහෙම නැත්නම් අර නොපෙනෙන මනුස්සයට කවදාවත් හරියන්නේ නැහැ. නොපෙනෙන මනුස්සයා, අඳුරන්නේ නැති මනුස්සයා ඒකට වහල් වෙලා ඉවරයි. එතකොට ඒක තමයි මෙන්න මේ තියෙන ගැටලුව. දැන් අපි හිතමු කෙනෙක් ඉන්නවා, එයා දන්නේ නැහැ. එයාට නිවැරදි තොරතුරු ලැබිලා නැහැ. එතකොට එයාට අපි මොනවා හරි යම්කිසි විස්තරයක් කරාම, අඳුන්නලා දුන්නාම, එයාව තව ටිකක් අධ්‍යාපනයටකට ලක් කරාම, අන්න ඒ මනුස්සයාගේ තියෙන නිවැරදි වෙන ස්වභාවයක්. තව කෙනෙක් ඉන්නවා මේ තොරතුරු ලැබුණට වැඩක් නැහැ, එහෙම විවෘත භාවයක් නැහැ. දැඩි මතේ තමුන් ඒ විදිහටම පිළිලා ඉන්නවා. ඒතර ඒ කෙනෙක්ව කවදාවත් කරෙක් කරන්න බෑනේ. හදන්න බෑ. හදන්න බෑ, ලොවෙත් හදන්න බෑ. මොකද හේතුව? අන්න අර දැඩි මතේ නිසා. එතකොට ඔන්න ඔය දෙක අතර වෙනස බලන්න. එතකොට වරදක් කරනවා නම් වරද බව දැනගෙන කරොත් ඒකේ තියෙන හානිය අඩුයි. ඒකේ තියෙන විපාක ගතිය අඩුයි. හරියට නිකන් අර කරන්ට් එක තියනවාද කියලා සැක තියෙන වයර් එකක් ඒ සැකෙන් අලනවා වගේ. නෑ නෑ මේකේ කරන්ට් එක නෑ කියලා ඇල්ලුවොත් මොකද වෙන්නේ? අන්න මුළු ඇඟම ඒ දිහාවට යොමු කළා, බදාගෙන තමයි අල්ලන්නේ. සැකයක් තියෙනවා නම් පොඩ අතපස්සට ගන්නවා. ඉතින් එන්නේ විදිහේ වෙනසක් තමයි තියෙන්නේ. ඒකින් අදහස් වෙන්නේ අපි එකපාරට නිවැරදි වෙනවා, දවසෙන් සුද්ධ වෙනවා, සුද්ධවන්තය වෙනවා කියලා. එහෙම එකක් නෑ. එහෙම වෙන්න බෑ. ඒ වෙනුවට පියවරෙන් පියවර ටිකෙන් ටික යන ගමනක් තමයි තියෙන්නේ. ඒ ටිකෙන් ටික යන ගමනේදී අපි වැරද්ද වැරද්ද විදිහට දකිනවා නම්, ඒක ඉදිරියේදී නිවැරදි කරගන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒක තමයි ඔය සීලය. එහෙම නැතු අයියෝ සිල්පදයක් කැඩුණා ෂුවර් අපායේ කියලා එහෙම එකක් නෙමෙයි. ඒ වෙනුවට වරද වරද විදිහට දකිනවා. දැකලා ඒක සංගවන්නේ නැතුව ඒක අන්න යම් කිසි විදිහක නිවැරදි භාවයක් දිහාවට අරගෙන යන උත්සාහයක් දරනවා. ඉතින් එන්නේ ඒක තමයි අර අපි කියන්නේ ඔය රතන සූත්‍රයේ සඳහන් වෙන්නේ. මොකද්ද මේ කයෙන් වචනයෙන් හිතෙන් වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒවා සංගවන්නේ නැහැ. ඒවා වැරදි වැරදි විදිහට බාර අරගෙන මේ තැනත්තා හික්මීමක් ඇති කරගන්නවා කියලා. අන්නේ හික්මීම ඇති කරගත්ත කෙනෙක් අනිවාර්යෙන් හැරෙන්නේ නැති ගමනකේ දෙනවා, මේ ධර්ම මාර්ගයේ දෙනවා කියන අදහස තමයි එතන දෙන්නේ. එතකොට අර ජලපහරට වැටුණා ආපහු යාගේ අවුඩු ගම් බලා ගමනක් ආපහු හැරීමක් නැහැ කියන අදහස තමයි දෙන්නේ. අන්න මොකද්ද? වරද වරද විදිහට දැක්කා. ඒක හංගෝගන නෑ නෑ එහෙම උනේ නෑ නෑ මමම තමයි පොර මං කරේ නෑ හිත ළමයි කරේ වැරදුනේ නෑ කියලා අන්න ওই විදිහේ දේවල් කියනව නෙමෙයි. එතකොට එන්නේ විවෘත භාවය තුලින් අපිට පුළුවන් ටිකෙන් ටික හදාගන්න. ටිකෙන් ටික හදා ගන්න පුළුවන්. දැන් භික්ෂුවකට උනත් ඒ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ ඉඳ දීලා තියෙන්නේ. අන්න වැරදි වෙන්න පුළුවන්. තව කෙනෙක් ගාවට ගිහිල්ලා කියනවා මේ පොඩි අඩුපාඩුවක් වුණා ස්වාමින් වහන්සේ කියලා කියනවා. එතකොට කිව්වා මේ ආම්ද්‍රාණ අඩුපාඩුවක් අඩුපාඩුව විදියට දකින්නවද? එතකොට කියනවා දකින්නවා ස්වාමින් වහන්සේ. එහෙනම් ආයස්මතුන් වහන්සේ ඉදිරියේදී හික්මීමක් ඇති කරගන්න. ඉදිරියේදී අදිෂ්ඨානයක් අරගන්න මේක මම ඉක්මනවා කියන අදහස ඇති කරගන්න කියලා කියන්නේ. ඒක තමයි අන්න එතකොට පාපදේශනාවක් වගේ. අර කියන්නේ අර සාමාන්‍ය කතෝලික ආගමේ එහෙම තියෙන පාපෝච්චාරණය කියලා. පාපෝච්චාරණය කරාම සමාව ලැබෙනවා. හරි, පව් සමා කරා ඉවරයි. හරි, එතනින් සුද්ධයි වා දැන් පිරිසුදුවන්තේ නිදහසේ එළියට බහින්න කියන අදහස නෙදෙන්. ඒතර මේකෙත් තියෙන හැම දෙයක්. වරද වරද විදිහට දකිනවා නම් ඒ දැක්මම පව් සමා කරන සුළුයි. පව් සමා කරන සුළුයි. ආපව් එක ගැන හිතලා කල්පනා කළ අවශ්‍යතාවයක් නැහැ. නැවත තමුන් අලුතෙන් බිහි වුණා වගේ, නැවත උපන්නා වගේ ගමන් කරනවා. ඉතින් අපාය සහගත කට්ටිය කියනවා නේ නෑ නෑ කොහොමද එහෙම වෙන්නේ? එහෙම කැන්සල් වෙන්න පුළුවන් ද? අනිවාර්යෙන් අපාය යන්න ඕනි කියලා. හරියටම හරි. එහෙම හිතනවා නම් යන්න ඕනි. හිතන්නේ නැති කෙනෙක් ඒ අහුවෙන්නේ නැහැ. අර තියෙන කරපු පාප කර්මෙම යම්කිසි සුළු වශයෙන් ගෙවලා ආවර කරනවා. මොකද ඒ දැනත්තාගේ අන්නාර හිතේ තියෙන ස්වභාවය නිසා, වෙනස නිසා. ඉතින් ඒ වෙනසට තමයි අවස්ථාව තියෙන්නේ. හරි, වැරද වැරද විදිහට දැක්කා. එතනින් ඉවරයි. හරි, මම ඉදිරියට හික්මෙනවා කියන හැඟීම ඇති කරගන්නවා. එතකොට සීලෙත් අර වරද වරද විදිහට දැක්කගින්ම පමණින්ම සීලෙත් අලුතුනා වගේ අලුතෙන් සීල් සමාදන් වෙලා ඒ උත්සවය නැත්තම් ඒ ෆෝමැලිටි එක කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට අතන අර අදහස ගත්ත පමණින්ම පිරිසුදු වෙලා ඉවරයි. අර අදහස ගත්ත පමණින්ම අනේ හික්මිලා ඉවරයි. ඉතින් ඕන්නම් ගිහිල්ලා සීල් සමාදන් වෙන්නේ ඒක පස්සේ යන්නේ නැහැ. ඒක කරාට ගැටලුවකුත් නැහැ. ඒ වුණාට අතන තියෙන අර අදහස තමයි වටින්නේ. පාප දේශනාව නෙමෙයි අවශ්‍ය පාපේ පාපේ විදිහට දැකීම. දැකීම මාත්‍රයෙන්ම වැඩේ සුද්ධයි. සුද්ධයි අපිට යම් කිසි විදියක ඔන්නම් ගිහිල්ලා අලුතෙන් සමාදම් වෙන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. නමුත් අර දැක්ම අන්න අර අඳුනගත්ත වෙලාව වරද වරද විදිහට දැක්ක වෙලාව අබරුවක් කියුණා වැරදි කියන හඳුන ගැනීම අන්න එතන තමයි වටිනාකම තියෙන්නේ. ඒක තමයි අපිව ටිකෙන් ටික පියුරෙන් පියුර ඉදිරියට අරන් යන්නේ. ඉතින් පාරමී කියලා හඳුන්වන්න පුළුවන්. පාරමී පියුරිෆිකේෂන් කියලා කියනවා. මොකද්ද ටිකෙන් ටික එකපාරට මැජික් එකකින් මෙහෙම කරනකොට අසුරු සැනකින් පිරිසිදු වීමක් නැහැ. ඒ වෙනුවට ටිකෙන් ටික පියවරෙන් පියවර හුස්මෙන් හුස්ම යන ගමනක් තමයි තියෙන්නේ. ඒක තමුන් ඉන්න තැනින්ම තමයි පටන් ගන්න ඕනේ. මොන අසුචි ගොඩක ඉඳියත් ගමනක් තියෙන එක එතන ඉඳලා. බැරි නෑ. ඒ වෙනුවට ටිකෙන් ටික පියවරෙන් පියවර යන්න දරන උත්සාහයක්. ඉතින් ඒ උත්සාහය සඳහා තමයි ඔය කරුණු සැලසිලා තියෙන්නේ. ඉතින් ඒක දිගට දිගට සිද්ධ කරන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්ස, වහන්සේ තාම වටිනා ධර්ම කාරණා ටිකක් ඉදිරිපත් කරා. ඇත්තටම මේ මටත් තිබිච්ච ප්‍රශ්නයක් ස්වාමීන් වහන්ස. මේ මං කාලෙකදී ඉස්සර හිටියේ මට රාගය ඇවිල්ලා කරදර කරනවා කියලා. ඒවට දැන් නම් තේරෙන්නේ රාගයට වඩා ද්වේෂය තමයි, ක්‍රෝධය තමයි කරදර කරන්නේ කියලා. ඉතින් ඒ උපදෙස් පන්තිය බොහොමත්ම වටිනා ස්වාමීන් වහන්ස. නාමන්ත අතවසවා ඉන්නවා. නාමන්ත ඔබට පුළුවන්
උදන්වන ක්‍රමය ගැන පොඩි චෝදනා මුඛයෙන් කළ ප්‍රකාශයක් තියෙනවා කියලා. ඒකට සම්බන්ධ කරලා මගේ අත්දැකීමක් මෙහෙම කියන්න මම කැමති. මම සාමාන්‍යයෙන් වැඩට යනකොට වෙනකොට සමහර දවස්වල ඔෆිස් එක තියෙන ටිකක් ඈත පැදයක් විතර ඩ්‍රයිව් කරන්න ඕන. ඊට පස්සේ එක ඉතින් ඒ වේගෙන් ඩ්‍රයිව් කරන ඉතින් පැයට කිලෝමීටර් 110 ලිමිට් එක තිබ්බට මෙහි 120 වගේ යන්න පුළුවන් නීතිමේ අනුව. ඉතින් මම ඒ වේගෙන් තමයි ඩ්‍රයිව් කරන්නේ. ඉතින් ওই වෙලාවට දැන් සතෙක් පාරට ඇවිල්ලා හරි මක් කරුණොත් වාහනේ කැරගිලා පෙරලා මැරෙන්න උනත් ඉතින් පුළුවන් වේගයක් ওই වේගයේ. ඉතින් දැන් මම ඉතින් කල්පනාවේ වාහනේ අරගෙන ඩ්‍රයිව් කරන ওই දුර. ඉතින් එක දවසක් මට මතකයි මම වාහනේට නගිනා මට මතකයි. ඊට පස්සේ වාහනේ මම ගෙදරට එල්ල බහිනා මට මතකයි. ඒ අතරතුර මොනවද වුනේ කියලා මට මතක නෑ. මම එතකොට කල්පනා කරලා දැන් මේක වුනේ කොහොමද කියලා. එතකොට මේ තේරුණා දැන් මම අර නගින වෙලාවෙත් කයේ එන කම්පන චංචලයි රියව්වයි සීට් එක ඇඟට දැනෙන විදිහයි ඇස්වල පේන දේවල් ගැන මේ සතිමත් වෙලා තිබ්බ මම මතකයි. ඊට පස්සේ මම බැලුවා තව මොන හරි මේ සති චිත්තක්ෂණ වගේ තිබ්බද කියලා. ඒවත් බලද්දි තේරුණා මේ මොහොතින් මොහොතේ මේ යන්තම් තිබ්බ බව මතකයි. අර ඒව නිකන් එකට ඇඳිලා එක පේලියට මතකයක් නැහැ, චිත්‍රපටයක් වගේ මතක නැහැ. නමුත් අර මොහොතින් මොහොත තිබ්බ බව සංඥාවක් තිබුණා. මම කල්පනා කරා ඒක අමුතුම අත්දැකීමක්. අර හිස් බවක් එක්ක වගේ මම ඩ්‍රයිව් කරලා තියෙනවා. මේ මොකට ඒ වෙලාවේ ජීවිත ආසාව කියලා ඡන්දයෙන් අගතියට යමක් වූ ද්වේෂයක් බයක් මොහයක් කියලා මේ සතර අගතියෙන් අගතියට යමක් ඔය පැදක ඇතුළේ වෙලා තිබෙන්නේ. ඉරියව්වත් එක්ක හිත පැවතිලා තියෙනවා, නැතුව ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ අත්දැකීමක් ලබන මට්ටමට ඔබ වහන්සේලා ඉදිරිපත් කරන ක්‍රමේ සුවිශේෂී ශක්තියක් හැකියාවක් තියෙනවා කියන්නේ. ඉතින් එතන මේ ඒ වගේ හැකියාවක් මේ ඩිග්‍රී එකක් කරලා හරි PhD දෙක තුනක් කරලා හරි ගන්න පුළුවන් හැකියාවක් නෙමෙයි ඒක. ඒ වගේ අගතියට නොයන එක අපි දන්නවා හොඳටම. මේ අගතියට යම කියන එක ලෝකේ ගොඩක් රටවල අර මේ විල් ස්මිත්ගේ සිද්ධියෙන් පවා ඒ මොහොතේක අගතියට යන එක සිද්ධ වෙනවා. නමුත් මේ වගේ ක්‍රමයකින් එහෙම නොයා ඉන්න හැකියාවක් තියෙන බව පැහැදිලිව පේනවා. ඉතින් මම අර ස්වාමින්වහන්සේ, ගෞරවනීය ස්වාමින්වහන්සේ කරපු ප්‍රකාශය ඉදිරියේ මේ ප්‍රකාශය ප්‍රතිප්‍රකාශයක් විදිහට ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න කැමති වුණා. තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස අවසරයි.
හොඳයි. අර පැය දෙක ඇතුළේ හැබැයි වාහනයක් හරහාට දැම්මනම් වැඩේ ගොඩ. ෆ්ලෝස් සෙට් එකේ තමයි ඉඳලා තියෙන්නේ.
කෙලින්ම තුසිදේ.
ෆ්ලෝස් සෙට් එකේ තමයි ඉඳලා තියෙන්නේ අපරාදේ. කොහෙද ඉතින් නැහැ නේ, මොකෙක්වත් පැන්නේ නැහැ. ඉතින් ඕක තමයි වැඩේ. ඇත්තටම අර අපි ඒ ගලණය තුළ ඉන්නවා. ඒකෙන් පිටපැන්නට පස්සේ තමයි අපිට කල්පනා වෙන්නේ යකෝ අර පැය අර වෙලාවේ කොහේ ඉඳියක් දන්නේ නැහැ නේ, මොකක් වුණත් දන්නේ නැහැ නේ. එතකොට කෙනෙක් වැරදවා තේරුම් ගන්න මේ අසිහිය. අසිහිය කියලා අදහසක් ඇති කරගන්නව නෑ. එහෙම එකක් නෑ. මේ වැඩේ කර කර යනකොට ඒක ස්වභාවික වෙනවා. ඒ ස්වභාවික වුණාට පස්සේ ඔය ඔය කියන විදිහට හිතවිල්ලක්වත් එන්නේ නැහැ. සිහිය පිහිටවනවා කියලා හිතවිල්ලක්වත් ගන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අර ක්‍රියාවලිය එක්ක ඒ අත්දැකීම එක්ක ඉන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඔය කියන විවේකය. ඒක තමයි ඔය කියන ජීවත් වීම. එතකොට කෙනෙක් අන්න යම් කිසි විදියක වාහනයක ඒ පැදවීම කේදෙනවා. ඒක යෙදිලා ඉන්නවා. දේවල් එනවා යනවා. එච්චර ලොකු මේව එකක් නැහැ. අන්න අර නැවත නැවත අර ක්‍රියාවලියේ යෙදිලා ඉන්නවා. ඒ යෙදීම තුළින් තමයි අපි ඔය කියන විදියට විවේක මනසක් ටික ටික ඇති වෙන්නේ. ඉතින් එක එක්කෙනාට විවිධ විදිහට ඒගොල්ලන්ගේ මතවාදී ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. ඒ විෘතභාවය අපි තියාගන්නත් අවශ්‍යයි. දැන් ඔය වගේ මතවාදී ඉදිරිපත් කරන කෙනෙක් ගැන අපි හිතනවා නිකන් මෙයාට මේ තොරතුරු මදි හින්දා. තොරතුරු මදි හින්දා තමයි මෙයා වැඩි දැනුවත් කරන්න ඕනේ, තොරතුරු ලබා දෙන්න ඕනේ කියලා එහෙම හිතනවා. ඊට පස්සේ තොරතුරු ලබා දුන්නට පස්සේ ඒත් හැදුන් නැත්තම් අපි හිතනවා මේකා මේ මොඩේ කියලා. ඔය විදිහේ නිකම් මොඩේ නේම පට්ට මොඩේ කියලා ඔය විදිහට අදහසක් අපේ හිතට දාගන්නවා. ඒත් තව ටික දවසක් තේරෙනකොට මොඩකමකුත් නැහැ කියලා ඊට පස්සේ හිතනවා මූ මේ අපිත් එක්ක දුෂ්ටකමකින් මොනවා හරි වැරදි අදහසකින් තමයි මේ ඇවිල්ලා මේකම නැවත නැවත කරන්න කියලා. නමුත් එක එක්කෙනාගේ පාට කන්නාඩි ඒකට අනුව විවිධ විදිහට තමයි ලෝකේ පේන්නේ. ඉතින් ඒක වෙනස් කරන්න අපිට හරි අමාරුයි. ඉතින් ඔයාගේ කන්නාඩි ඔයා තියාගන්න. ඔය පාටට හොඳ නම් කමක් නැහැ කියලා මාරු වෙලා එන්න තමයි තියෙන්නේ. මොකද හේතුව අපිට වෙන වැඩ තියෙනවනේ අප්පා. ඇත්තටම වෙන වැඩ තියෙනවා. ඉතින් ඒකින්ද මේ ඒ වගේ දේවල් වලට වෙහෙසෙන එක බොරු වැඩක්. ඔය වගේ පුද්ගලයෝ විශේෂයෙන් හදන්නත් අමාරුයි. දවසක් කෙනෙක් කඩේ ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දන්නවද මෙහි නිස්සරණ වනේ තියෙනවනේ. ඒ හොඳයිලු සතිමත් බව මේ ආරම්භ කරන්න. මෙහෙට ඇවිල්ලා මේ මට කියන්නේ. හරිද? ඊට පස්සේ කියනවා තව තැනක නමක් කියලා එහෙට යන්න ඕනිලු මේක පුහුණු කරන්න. ඊට පස්සේ තුන්වෙනි තැනක් කියලා කියනවා එතෙන්ට යන්න ඕනිලු මේක අහවර කරන්න. ඔක තමයිලු ක්‍රමේ. දැන් මේ රාතියක් දෙකක්වත් මේක කරපු නැති එකෙක් තමයි මේ ඇවිල්ලා කියන්නේ මට. ඉතින් බුදුහාමුදුරෝ ඔය වගේ කට්ටියට කියනවා මොකද්ද මේ මූට මේ බතක් එලෝලුවක් උයාගෙන කන්න නැති එකෙක් අන්න මහා පාටි දාන්න කතා කරනවා, ලොකු උත්සව කෑම මේස පවත්වන්න කතා කරනවා. එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කියනවා නම් අර පුක කහගන්න නියපොත්තක් නැති එකෙක්. ඉතින් ඇවිල්ලා අර එහෙම කියනවා. දැන් මම මේකට ගැටිලා මෙයාට මේක පෙන්වන්න ගියා නම් හරියනවද? මං කෝනේ ඇත්තද? එහෙනම් බලන්න දැන් අපිත් එහෙනම් තාම මේ පුරුදු යන්තම් මේක අඳුන ගන්න අවදීනේ ඉන්නේ කියලා ඉතින් මම කිව්වා. ඊට පස්සේ මේ මනුස්සයා දැන් මේ මම මෙහෙම කිව්වම දැන් අවුල්නේ නෑ නෑ ඉතින් ඔබ වහන්සලා දැන් මේ ටිකක් ස්ථාවර වෙලානේ ඉතින් ඒකින්ද ඔබ වහන්සලට ගැටලුවක් නෑ කියලා කියනවා. මං කෝවා ඒත් ඉතින් බෑනේ තාම ඉතින් අඳුන ගන්න අවදීනේ ඉන්නේ. මහත්යෙ පැතර ගියොත් අපිටත් පස්සේ දවසක එන්නවත් පුළුවන් වෙයි නේද කියලා අහවර කරන්න අහවර කරන දිහාට එන්නත් පුළුවන් නේද කියලා කිව්වා. ඉතින් මොනව කරන්නද? ඔය මනුස්සය ඩොඩි ඩොඩි දෙයක් කියලා දෙන්න පුළුවන් නේ. ඉතින් ඒක තමයි වැඩේ. එතකොට එක එක්කෙනාගේ පාට කණ්ණාඩි, ඒ කණ්ණාඩියට අනුව තමයි ලොකි පේන්නේ. ලොකි වෙන්නේ කමක් නැහැ. ඔයාට සවුඳ නම් ඔයා ඒ කණ්ණාඩි දාගෙන යන්න. හැබැයි ඔයා එක්ක ගමනක් අපිට බෑ. ඔයාත් එක්ක කල්ගත කරන්න අපිට හැකියාවක් නැහැ. දවසක ආවොත් කැරකිලා 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 අහිංසක වෙලා ආවොත් අනේ එදාට මොකක් හරි කරන්න පුළුවන්. ඒ ඇරෙන්න ගොඩ යාමක් නැහැ. අමාරු ගොඩ ගන්න බෑ. ඉතින් කල්ප ගණනාවක් වුණත් යන්න පුළුවන්. අන්න අර ඉග්නොරන්ස් වල තියෙන අවුල තමයි ඒක. මේ අවිද්‍යාව උතන තියෙන. නිකන් තොරතුරු මාධිකමක් හඳුන ගන්න බැරි කමක් එහෙම දෙයක් නෙමෙයි. අර අවිද්‍යාව තියෙන. ඒකෙන් කොච්චර තොරතුරු දුන්නත් ඒක මේ හදන්න පුළුවන් ලෙඩක් නෙමෙයි. හදන්න පුළුවන් ලෙඩක් නෙමෙයි. අන්න ඒක නිසා ඉතින් ඒ වගේ කට්ටියට ඒක පාරේ යන්න කියමු. කිසිම ගැටලුවක් නැහැ. ජය වේවා. සුබ ගමන් කියලා ගිහිල්ලා යන්න කියලා අපි අපේ ගමන ගියා නම් ඒක තමයි වැඩේ. ඉතින් ඒ සඳහා වැඩි වැඩියෙන් අවස්ථා ලැබිලා තියෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. පින්න වහන්සේට මේ ඕකේ තව චෝදනාවක් වෙන විදිහක් තියෙනවා. දැන් සමහරවිට ඔය යාළුවොත් එක්ක හිම කතා කරද්දී විශේෂයෙන්ම ලංකාවේ දේශපාලනය වගේ කතා කරද්දී මේ කාලේදී දැන් මට කේන්ති යනවා. කේන්ති කියලා මම ටිකක් ආවේගෙන් කතා කරනකොට ඉතින් කාට හරි නිකන් කියවෙන්න පුළුවන් මේ ඔය සතිය දිනු කරාට ඔයා ඔහොමනේ කතා කරන්න කියලා. ඉතින් මම එතකොට කියනවා මේ සතිය දිනු කරා කියලා එහෙම එකපාරට රහත් වෙනවා හරි එකපාරට සුවාන වෙනවා කියලා එකක් එහෙම නෑ. ඒක ක්‍රමානුකූල යන ප්‍රොසෙස් එකක් අවශ්‍ය වෙන්නේ. මේ ප්‍රොසෙස් එකේ ඉන්න එක මිසක් මේ අර කාලය කල්ප ගණන් තිස්සේ දිනු වෙලා එන හිතේ ස්වභාවයවල් එකපාරට එහෙම අනිත් පැත්තට හරවන්න බෑ කියලා ඒ තර්කය එතනදී ප්‍රතිතර්කයෙන් තීම් බෙදලා දානවා සයින සමහර රටකින් ඒක අවශ්‍යයි කියලා හිතනවා. අනිත් එක සමහර අයට මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම උත්සාහ වෙන්න සතිය දිනු කරන්න කියලා කියද්දී ඒගොල්ලෝ ඒකට පොඩ්ඩක් නුරුස්සන ගතියක් වුණා පිළිගන්න ස්වභාවයක් තිබ්බයි තියෙන බව මම දැක්කා. ඉතින් මම ඉස්සර එහෙම කිව්වට දැන් එහෙම කියන්නේ නැහැ. ඉතින් ඒ අයට කැමති විදියට ඉන්න කියලා මේක කතා නොකර ඉන්නවා. ඉතින් එතන ඒ එහෙමින් එකත් ඒ ඇයිට සුදුසු අනුග්‍රහයක්. මොකද අරක කියලා යාගේ නුරුස්සන ගතියක් ඇති කරාම මං ගැනත් අපහැරිමක් ඇති වෙනවා. ආපෝ එහෙම පැරිමක් ආවම ආපෝ අනුග්‍රහයක් කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තැන්වලදී නිහඬව ඉඳලා මේ ඉන්දියම තමයි සුදුසු අනුග්‍රහය ඊට පස්සේ කාලයක් ගිහිල්ලා හිතුණා තාම මේ අහන්න ඕන මේක කියලා හිතුවත් ඉතින් එයාට කියන්න අවස්ථාව තියෙනවානේ. නමුත් අර වෙලාවේදී නුරුස්සන ස්වභාවයකින් අන්තිකට ගිහිල්ලා මිත්‍රත්වයට හැරගත්තුත් එතන ආයි අනාගතයේදී දක්වන අනුග්‍රහයක්වත් දක්වන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අර සයින්න්සි කිව්වාගේ ඒ මගේරලා යන තාක්ෂණයත් හොඳ තාක්ෂණයක්. ඊළඟට සම්මුඛ වෙලා කෙලින්ම තර්කයේ බිඳලා දාන එකත් හොඳ තාක්ෂණයක්. අවස්ථාවෙන් අවස්ථාවට ඒක විවිධ විදිහට පාවිච්චි කරන්න පුළුවන් අනුග්‍රහය සඳහා. එහෙම එච්චර දුරකට ඒක හිතල කරන්න හැකියාවත් එන්නේ මොකක්ද විදියකින් මේ ක්‍රමයෙන් කරද්දී කලින් තිබ්බ නැති මානසික මොකක් හෝ හැකියාවක් දිනු වෙන බවක් පේන්න තියෙන. ඒක කොහොමද වෙන්නේ කොච්චරක් වෙනවද කියලා කියන්න බෑ. නමුත් තේරෙනවා කලින්ට වඩා මේ දෙයක් ඉක්මනට අවබෝධ කරගෙන ඒ තැනට සුදුසු විදිහට කතා කරන්න හෝ එළඹෙන්න හෝ යම් හැකියාවක් ලැබෙනවා කියලා. ඒ නිසා ඉතින් සනස මේ ඔබ වහන්සේලාගේ උත්සාහය මේ වර්ණනා කරමින් මේ ස්තුති ප්‍රකාශයක් විදියට මේක ඉදිරිපත් කරනවා.
විවිධ උපක්‍රම දෙන්න පුළුවන් එකක් නෙමෙයි. අර වගේ සිහියට ඔහොමද ප්‍රතික්‍රියා කියන්න දක්නේ ඔව් යකෝ එහෙම තමයි කියලා ගුණාරප ටිකුත් කියලා දැම්මන අන්න එතකොට නියම සිහිය ආපහු ඔය වගේ කතා කියන්නේ එන්නේ නැහැ. මොකද දැන් ඔය කියන්නේ මේ පුරුදු කරාම වෙනස් වෙන්න ඕනි කියලානේ මේ ගොඩ ඉඳගෙන ඒගොල්ලෝ. ඉතින් ඔක තමයි වැඩි. ඉතින් මේ එක එක විදිහට අවස්ථා ගැලපිලා එනවා. සමහර වෙලාවට ඇත්තටම තරහ යනවා. තරහෙන් මොනවාරි කියලාත් ඉවරයි. දැන් මේ පාවගේ දවසේ කොල්ලෙක් ඉන්නේ අහිංසකයි. ඒ වුණාට නිකන් අර අහිංසකම නෑ. මුගේ මිටිය හරි මොකක් හරි දැන් මොකට වැඩියට උපකරණයක් කියලා මු දෙන්නේ අනිත් පැත්ත නිකන් අමුතු විදියේ ගෝලේ. හරි ඉතින් සමහර වෙලාවට හොන්දරද දේවල් ටිකක් කියවෙනවා. මේ අහසේ තියාගෙන ලෑලි වලට ඇන ගහනවා. මේ කොහෙන්ද බලේ එන්නේ? ෆිසික්ස් කරලා දෙනවද නැද්ද දන්නේ නැද්ද එහෙම එකක් දන්නේ නැද්ද කියලා. ඉතින් ඔහොම තමයි කියවෙන්නේ. ඉතින් සමහර වෙලාවට ටිකක් නිකන් වැඩි සැර වැඩි පස්සේ ඉතින් කරන් දෙයක් නැහැ. හොඳට අසංස්කාරිකව තමයි ඒ වෙලාවට කියවෙන්නේ. ආ හිතලා මතලා නෙමෙයි. මොකද හේතුව බෑ කරන්න බෑ. ඉතින් ඒ විදියට ටිකක් තියෙන්න ඕනේ. නැත්තම් බෑනේ. නැත්තම් හැම එකේම එන ඔබලා බලන්න. ආ මේ ඔයා භාවනා කරන කෙනෙක්ද ඔයාට තරහ යනවද කියලා. දැන් තරහ යනවා. ඒකන් ලාවට එහෙම නෙවෙයි. හොඳට තරහ යනවා. ඒකින්ද පොඩ්ඩක් දුරින් ඉන්න එක ලාභයි. මේක තමයි ක්‍රමේ. ඉතින් එහෙම විවිධ විදියට උපක්‍රම තියෙනවා. ඒ ඔක්කොම විවර වෙන්නේ ඔය නාමන්ත කියනා වගේ අර විදිහේ පුළුල් දැක්මක් තුලින් big picture එක දකින්න කෙනෙක්ට මිසක් නැත්තම් අර දේ විතරක් දැක්කොත් අපි ඒකට අහු වෙලා ඉවරයි. ඒකට යට වෙලා ඉවරයි. ඉතින් එන්නේ විවෘත භාවය තමයි දිගට තියාගන්න වෙන්නේ.
එහෙම සන්නස බොහොම පින් බොහොම සලාට තිරුන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් මම හිතන්නේ වෙලාවත් පහු වෙලා වගේ මම එහෙමනම් නදීප්ට බාර දෙනවා ඉතිරි වැඩ කොටස කරගෙන යාමට. තෙරුවන් සරණයි.
කොහොමත් නැතිව වන්දුල මාමා අද දිනේත් තුමා වෙන්න අවසරයි ස්වාමීන් වහන්ස. අද දිනේත් අප වෙනුවෙන් වටිනා ධර්ම දේශනාවක් සහ වටිනා ධර්ම කරුණු රාශියක් අප වෙනුවෙන් ඉදිරිපත් කරලා ස්වාමීන් වහන්සේලා අපගේ සතිය වැඩිම පිණිස ඉතාමත්ම මහෝපකාරී වුණා. ඒ වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා. සාදු සාදු සාදු. අද දිනේ පුණ්‍යානුමෝදනාව සඳහා නාමන්තට මම ආරාධනා කරනවා. ඒ සඳහා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
බොහොම පින්නදී තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනාවට අවසරයි. අද දිනේත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අප වෙනුවෙන් කාලය මිඩඟු කරමින් ධර්ම දේශනාවක් පවත්වමින්ද ඊට පසුව කමටහන් ප්‍රකාශයන් පිළිබඳව විවරණය කරමින්ද කළා වූ මේ ධර්මිෂ්ඨ අනුග්‍රහයට අපගේ අපි සියලු දෙනාගේම ස්තුතියත් පාදාභිවන්දනා පූර්වක නමස්කාරයත් ප්‍රකාශ කරමින්ම සියලු සත්වයන්ට පින් අනුමෝදන් වීම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ වහන්සේලාගේ ධර්ම මාර්ගයේ දියුණු වීම පිණිස මේ අප්‍රමාණ කුසල ස්කන්ධය හේතු වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම මාර්ගයේ දියුණු වෙමින් නිවන් අවබෝධ වීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන ආරම්භ කිරීමට හේතු වූ පිරිසත්, මේ වැඩසටහන පවත්වාගෙන එන සංවිධායක පිරිසත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිවන් අවබෝධ වේවා. සාදු සාදු සාදු. පින් කැමති සියලු සත්වයන් හට ගාථා සජ්ජායනායින් පුණ්‍ය අනුමෝදනා කරමු. එතාවතාච අම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. අප නමින් යෙගිය සියලු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා වේවා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. නිවන් අවබෝධ වනතුරු සියලු දෙනාට කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇතුළු අත්පත් වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්දේ
සුඛී හොන්තු.
මයාකතං පුඤ්ඤං ස්වාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
ස්වාමිනා කතං පුඤ්ඤං මහ්‍යං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්.
ඕකාස කමාමි බන්තේ
සුඛේ හන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හන්තු. අභිවාදන සීලස නිචං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුම් වන්දිතුම් වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු
සෝපත්තේ සෝපත්තේ. හැම දෙනාටම තේරුවන්.